ප්‍රශ්න කහය ගරු KPS කුමාරසිරි මැතිතුමා අහනවද
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි
අධ්‍යාපන මැතිතුමාගෙන්
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු කුමාරසිරි මැතිතුමාගේ ප්‍රශ්නෙට පිළිතුර එක ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල සේවය කරන ලබන අනධ්‍යයන සේවකින්ගේ සංඛ්‍යාව ජාතික පාසල්වල 12173යි පළාත් පාසල්වල 25279යි එකතුව 37452යි දෙවැනි ප්‍රශ්නේ ඒකාබද්ධ සේවය සේවක සංඛ්‍යාව තනතුරු නාම 5යි 1 සංවන් නිලධාරීන් MN 4 වැටුප් පරිමාණය 2 කළමනාකරණ සේවා නිලධාරී MN 2 3 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර MN 6 4 පුස්තකාලාධිපති MN 7 ඉරාක් MN 3 5 රියදුරු PL 3 ඒකාබද්ධ නවන සේවා 16ක් 1 සංවර්ධන සහකාර MN 4 මුල්‍ය සහකාර හෝ සැලසුම් සහකාර MN 4 පාසල් කර්මාකරණ සහකාර MN 4 ලේඛන සහකාර MN 1 රසායනාගාර සහකාර MN 1 තාක්ෂණ පීඨ සහකාර MN 1 ශිෂ්‍ය නිවාස අධිකාරී ගැහණු පිරිමි MN 1 සහකාර ශිෂ්‍ය නිවාස අධිකාරී MN 1 ක්‍රීඩා පුහුණුකරු MN 1 අරක්කැමි PL 2 සේවා සහායක රසායනාගාර PL 1 සේවා සහායක පුස්තකාල PL 1 සේවා සහායක පාසල් හෝ උද්‍යාන කම්කරු PL 1 සේවා සහායක තාක්ෂණ පීඨ PL 1 සේවා සහායක සනීප ආරක්ෂක PL 1 සේවා සහායක ආරක්ෂක PL 1 3 පිළිතුර ඔව් අදාළ සේවා ව්‍යවස්ථා බඳවා ගැනීම පරිපාටිවලට එම තනතුරු දාරින් වෙත පවරු ලබන රාජකාරී පිරිමද සාරාංශයෙන් අතුලත් කර ඇත එම සේවා ව්‍යවස්ථාවට හෝ බඳවා ගැනීම පරිපාටිට අනුකූලව ඔවුන්ගේ ආයතන ප්‍රධානීන් විසින් ඔවුන්ට රාජකාරි ලැයිස්තු ලබා දෙයි. ඒකාබද්ධ සේවා හා අනධ්‍යයන ඒකාබද්ධ සේවා නොවන සේවා ව්‍යවස්ථා හෝ බඳවා ගැනීම පරිපාටි පහත ඉදිරිපත් කරමි. ඒකාබද්ධ සේවා ව්‍යවස්ථාව සංවර්ධන නිලධාරී වැඩසටහන් නිලධාරී සේවා ව්‍යවස්ථාව. කළමනාකරණ සේවා නිලධාරී සහකාර සේවයේ සේවා ව්‍යවස්ථාව රාජ්‍ය කළමනාකරණ සේවය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා ව්‍යවස්ථාව. පුස්තකාලාධිපති ශ්‍රී ලංකා රජයේ පුස්තකාලාධිපති සේවයේ සේවා ව්‍යවස්ථාව. රියදුරු රාජ්‍ය සේවයේ මෝටරත් රියදුරන් සඳහා ඒකාබද්ධ රියදුරු සේවා සේවා ව්‍යවස්ථා සංග්‍රහය. ඒකාබද්ධ නොවන PL 1 ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ සඳහා වන බඳවා ගැනීම පරිපාටි. PL 2 වැටුප් ක්‍රම සඳහා බඳවා ගැනීමේ පරිපාටි. PL 3 වැටුප් ක්‍රමයේ සඳහා වන උසස් වීම පරිපාටි. MN 1 වැටුප් ක්‍රමයේ සඳහා වන බඳවා ගැනීම පරිපාටි. ක්‍රීඩා පුහුණුකරු තනතුරු MN 1 වැටුප් ක්‍රමයේ සහිත තනතුරක්. MN 4 වැටුප් ක්‍රමයේ සඳහා වන උසස් වීම පරිපාටි. 4 ඔව් ඒකාබද්ධ සේවය ඒකාබද්ධ සේවයට අයත් අනධ්‍යයන කාර්ය මණ්ඩල ශ්‍රේණිගත හා අනිකුත් උසස් වීම අදාළ සේවා ව්‍යවස්ථාව අනුව සිදු කරනු ලැබේ. ඒකාබද්ධ නොවන සේවා රාජ්‍ය පරිපාලන චක්‍රලේක 6/2006 යටතේ සකස් කරන ලද මෙම තනතුරු ධාරීන්ගේ බඳවා ගැනීම පරිපාටිවල ශ්‍රේණි උසස් වීම සඳහා විධිවිධාන ඇතුළත් වේ. ඊට අමතරව PL 1 ප්‍රාථමික ශිල්පීය නොවන PL 2 ප්‍රාථමික අර්ධ ශිල්පීය PL 3 ප්‍රාථමික ශිල්පීය තනතුරු ධාරීන්ට සීමිත පදනමින් MN 1 වැටුප් පරිමාණය හිමින් තනතුරු සඳහා පත්වීම් කිරීමට විධිවිධාන MN 1 බඳවා ගැනීම පරිපාටියේ ඇතුළත් වේ. තවද ජාතික පාසල්වල සේවය කරනු ලබන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට ඒකාබද්ධ සේවයේ තනතුරු සඳහාද සීමිත තරඟ විභාග මගින් උසස් වීමට අවස්ථාව සලසා තිබේ. පුස්තකාලාධිපති සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවය වැනි සේවා උදාහරණ වශයෙන් ආ පිළිතුර උපාධිය සම්පූර්ණ කර ඇති ඒකාබද්ධ නොවන සේවයට අයත් PL හා MN කාණ්ඩයේ සේවකයන් සඳහා පාලන සහකාර වශයෙන් MN 4 වැටුප් පරිමාණය යටතේ තනතුරක් ඇති කිරීමට 23/8/24 දින ඇතිව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලදී. ඒ සඳහා 2023/10/9 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රාජ්‍ය සභා කොමිෂන්තුමා අවදාස් දැක්වීමට අවධානය යොමු කරනු ලැබ ඇති කරුණු සැලකිල්ලටගෙන එම සංදේශ දාන නිර්දේශ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමට යෝග්‍ය නොවන බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදී. 2 පිළිතුර දිවයිනේ ජාතික හා පළාත් පාසල් පවතින ගුරුපුර අප්පාඩු සඳහා රාජ්‍ය සේවයෙන් නියුතු උපාධිධාරීන් ලංකා ගුරු සේවයේ 3-1 අයන්න ශ්‍රේණියට බඳවා ගැනීමට අංක අමප 22/1357/07.26/22/10.31 හා අංක අමප 22/2021/607.26/2 හා 22/12/12 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණ අනුව නිකුත් කරන ලද අංක 2017යි 2023 එක 27 දිනක ගැසට් පත්‍ර ගැසට් නිවේදනය ප්‍රකාරව ආයතනපත් කැඳවන ලද අතර එනුව බඳව ගැනීමේ තරඟ විභාගය 23/3/25 දිනේතුව පැවැත්වීමට තිබුණද ශ්‍රේෂ්ඨාධිකරණයේ වාරණ නියෝගය නිසා කල්ගොස් ඇත නඩු හතරක් ගොමු කළා තිනෝ මූලික අයිතිවාසිකම් මේ සඳහා විකල්ප විසඳුමක් දෙන්න ඊළඟ සද්දක තුලදී කටයුතු කරගෙන යනවා සියලුම සංවදල් නිදහරින්ට. ඒ අනුව මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව එසේ පවතින අතර ඊට විකල්ප පිළිතුරක් දෙන්න බලාපොරොත්තු වෙනවා. අවසාන ප්‍රශ්නය අදාළ නොවේ.
ගරු අමතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ප්‍රථමයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබතුමා විශාල කාර්යභාරයක් කරන එක කිසිම විවාදයක් නෑ. ඔබතුමා විශාල මෙහෙයක් විශාල කාර්යභාරයක් කරනවා අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට මේ අධ්‍යාපන ශේෂයේ නගා සිටුවන්න සහ දියුණු කරන්න. ගරු ඇමතුමනි, අපි දන්නවා මේ අනධ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගත්තේ 6:2 වගේ විෂයපතයක් ඇද්ද 6:2 සමත් වෙච්ච අය තමයි මේ අනධ්‍ය කාර්ය මණ්ඩලයට බඳවා ගත්තේ. හැබැයි සමහර පාසල්වල විදුහල්පතිවරු තමන්ගේ ආධිපත්‍ය පතුරවලා මේ අයට පහත් විදිහට සැලකෙන විදුහල්පතිවරුත් ඉන්නවා. හැබැයි ඒ වගේම සමහර විදුහල්පතිවරු මේ අයට බොහොම ගෞරවයක් දීලා සැලකෙන විදුහල්පතිවරුත් ඉන්නද. අපි උදාහරණයක් ගත්තොත් මේ අනධ්‍ය කාර්ය මණ්ඩලයේ සමහර පාසල්වල තේ ටික හදනවා, වැසිකිලි හොදනවා, අතුපතු ගානවා. මේ සියලු කාර්යයන් මේ කරනවා ගරු ඇමතුමනි. ඒ වගේම තමයි මේ 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 අය අතර ඒව කරන අතරත් ගරු ඇමතුමනි, දැන් මේ මම දන්න විශාල ළමයි ප්‍රමාණයක් ඉන්නවා මේ පුස්තකාල ඩිප්ලෝමා ආධාරින් හැටියට ඒ සමත් වෙච්ච අය. හැබැයි පාසල්වල පුස්තකාල තියෙන පාසල්වල පුස්තකාලාධිපති නැති පාසල් තියෙනවා, සහායකින් නැති පාසල් තියෙනවා. හැබැයි විදුහල්පතිවරු මේ අය ඒ සඳහා සේවය යොදවගන්නේ නැහැ. ඒ සමග ඔබතුමාගෙන් අහනවා, බැයිද මේ අයට යම් වැඩපිළිවෙලක් හදලා මේ පුස්තකාල ඩිප්ලෝමාධාරින් බවට පත් වෙලා ඉන්න අයට අඩුම තරමින් පුස්තකාල සහායක හැටියටවත් ඒ පාසල්වල ඒ රාජකාරී කරන්න අවසර දෙන්න පුළුවන්ද කියන කාරණාව මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම සඳහන් කරපු ට්‍රේනින් වලින් එකක් තමයි ඔය ඔබතුමා සඳහන් කරන සේවා සහායක පුස්තකාල PL1. දැන් එයාට උසස්සීම දෙන්න තින්නේ සේවා සහායක තනතුරෙන් පුස්තකාල ඉහළට ගිහිල්ලා පුස්තකාල සහායක හැටියට. එතකොට ඩිප්ලෝමාධාරියෙක් ඉන්න එක හොඳයි. හැබැයි එතෙන්ට උසස්සීම් පරිපාටි අනුව යන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය උපදෙස් පළාත් සභාවට ලබා දෙන්න. ජාතික පාසල් වලට පමණයි අපේ අමාත්‍යංශයෙන් කරන්නේ, අනිත් සියල්ල පළාත් සභාවකින් කරන්නේ. දැන් එයාට අපි උපදෙස් දීලා තිනවා, ළඟදිම වැඩමුළුවක් තිනවා පළාත් බලධාරීන් ඒ මෙහෙවන අයට මේ වගේ තනතුරු පුරප්පාඩු නම් සුසුකම් ලබා තිබෙනවා නම් උසස්සීම් පරිපාටි ක්‍රියාත්මක කරන්නයි
කියලා. හරි බොහොමයි සර්. දෙවෙනි අතුරු ප්‍රශ්නය.
ඔබතුන් මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, ගරු ඇමතුමනි, අනධ්‍ය කාර්ය මණ්ඩලයේ සේවකින් මම හිතන්නේ මේ නිවාඩු දිනවල යොදවා ගැනීම පිළිබඳව ඉතාමත්ම ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ සමහර විදුහල්පතිවරු නිවාඩු දිනවල අනිවාර්යෙන් මේ අයව ගෙන්න ගන්නවා වැඩ තිබුණත් නැතත්. ඔබතුමා දන්නවා මේ අනධ්‍ය කාර්ය මණ්ඩලයේ විශාල ප්‍රමාණයක් ඉන්නේ කාන්තාවන්. ගරු ඇමතුමනි, අපිට පෞද්ගලික දුරකථනයෙන් කතා කරලා කියලා තියෙනවා මේ කාන්තාවන්ට වෙන අඩන් තේට්ටම් පිළිබඳව. සමහර මම මේ කියන්නේ සියලුම විදුහල්පතිවරු කියලා. හැබැයි සමහර විදුහල්පතිවරු වැඩ නැතුවත් මේ ආවෙන නිවාඩු දිනවල මේ කාන්තාවන් පාසල් පද්ධති තුළ ගෙන්න ගන්නවා. ගෙන්නගෙන අනීතික විදියට අනිසි විදියට යම් යම් බලපෑම් කරනවා ගරු අමාත්‍යතුමනි. මේ අය සඳහා මම හිතන්නේ මේ අය සඳහා මෙන්න මේ නිවාඩු දිනවල කැඳවීම සඳහා ඔබතුමා යම් වැඩපිළිවෙලක් හදලා තියෙනවද? මම විශේෂයෙන් ඔබතුමාට සිහිපත් කරන්නේ මාතර දිස්ත්‍රික්කයේ මේ අනධ්‍ය කාර්ය මණ්ඩලයේ සාකච්ඡාවේදී ඔබතුමා ප්‍රකාශයක් කළා තියෙනවා මේ පිළිබඳව වැඩපිළිවෙලක් සම්බන්ධව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා කියලා. ඒ සඳහා ඔබතුමායි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා තියෙනවද? මේ නිවාඩු දිනවල මේ අය කැඳවන එක පිළිබඳව යම් වැඩපිළිවෙලක් සකස් කරන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව මම ඔබතුමායි අහනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මම මුලින් සඳහන් කළා වගේ මේකේ කොටස් දෙකක් ඉන්නවා. ඒකාබද්ධ සේවයට අදාළව සහ ඒකාබද්ධ සේවයට අදාළ නැති අධ්‍යාපන අමාත්‍යංශයෙන් මේ මොකක් වුණත් ඒ ශ්‍රේණිය අනුව MN ශ්‍රේණිය අනුව ඒගොල්ලන්ට පැවරුණු රාජකාරියක් තියෙනවා. දැන් පාසල්වල ගුරුවරුන්ට දින 210ක් පාසල් පැවැත්වුවට මේ අනධ්‍යන කාර්යබන්වලට දින 210 නෙමෙයි. ඒගොල්ලන්ට අදාළ වෙන්නේ රජයේ සාමාන්‍ය සේවකින්ට යන නීති රීතිමයි. හැබැයි ආයතන ප්‍රධානින්ට තියෙනවා එතන ඉඩකඩක් දීලා සේවයට කැඳවීම හෝ නොකැඳවීම. දැන් ඔබතුමා කියන ප්‍රශ්න ඇතු වෙලා තිනවා. මේක වැඩි හරියක් වෙලා තින්නේ ජාතික පාසල නෙවෙයි පළාත් පාසල. ඒ නිසා පළාත් බලධාරීන් දැනුවත් කළා ප්‍රායෝගික විසඳුමක් තමයි ලබා දෙන්න තියෙන්නේ.
හොඳයි බොහොම සිදී. ප්‍රශ්න අංක 7 ගරු ජගත් ප්‍රියංකර මහත්මයා අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසීම. අහනවාද?
මං අහනවා ගරු නියෝජක තානායකතුමනි.
ප්‍රශ්න අංක 7 ගරු ජගත් ප්‍රියංකර මහත්මයාගේ ප්‍රශ්නය අයන් එක පිළිතුර පුත්තලම් දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කොට්ටාස සංඛ්‍යාව 9 දෙක පිළිතුර ඒවා නම් ආනමඩුව ආරච්චිකට්ටුව හලාවත කල්පිටිය නාතණ්ඩිය පල්ලම පුත්තලම උතුර පුත්තලම දකුණ වෙන්නප්පුව 3 පිළිතුර එම එක එක් අධ්‍යාපන කොට්ටාස ඇති පළාත් පාසල් හා ජාතික පාසල් සංඛ්‍යාව ඉදිරිපත් කරනවා එමුණුම 1 හා 2 මඟින් පැහැදිලි කළ දීලා තිනවා 1 ආනමඩුව පළාත් පාසල් 41 ජාතික පාසල් නැහැ 2 ආරච්චි කට්ටුව ජාතික පාසල් නැහැ පළාත් පාසල් 21 හලාවත ජාතික පාසල් 2 පළාත් පාසල් 45 කල්පිටිය ජාතික පාසල් 1 පළාත් පාසල් 43 නාත්තණ්ඩිය ජාතික පාසල් 1 පළාත් පාසල් 47 පල්ලම ජාතික පාසල් නැහැ පළාත් සභා පාසල් 30 පුත්තලම උතුර ජාතික පාසල් 2 පළාත් සභා පාසල් 53 පුත්තලම දකුණ ජාතික පාසල් නැහැ පළාත් සභා පාසල් 43 වෙන්නප්පුව ජාතික පාසල් 1 පළාත් සභා පාසල් 42 මුළු එකතුව ජාතික පාසල් 7 පළාත් සභා පාසල් 365 4 පිළිතුර එම එක් එක් අධ්‍යාපන කොට්ටාසයේ පළාත් සභා පාසල් පළාත් පාසල් වල පවතින ගුරු පුරප්පාඩු එක් එක් විෂය අනුව එමනුම 1-3 මගින් ද ජාතික පාසල පුරප්පාඩු එක් විෂයන් අනුව එමනුම 4 මගින් ද ඉදිරිපත් කර ඇත.
3-4
ඒක දීගල ලේඛනයක් තියෙනවා මට ඔබතුමාට දෙන්න පුළුවන් පුරප්පාඩු සංඛ්‍යා
සභාගත කරන්න.
ඔව්. 5 පිළිතුර. ගුරු පුරප්පාඩු කිරීමට ගන්නවමන පියවර කවදේද? දීර්ඝ පිළිතුරක් තියෙනවා මම ඉතාලම කෙටියෙන් කියනවා නම් පසුගිය කාල සීමාව තුළ නඩු සියල්ල විසඳගෙන මේ වෙනකොට වයඹ පළාතෙත් සිසු පළාත්වලත් පළාත් මට්ටමින් පවත්වපු උපාධාරී ගුරු විභාගයේ අනුව පත්වීම් දීගෙන යනවා. මැයි 31 දක්වාත් ඇති වෙලා තිබෙන පුරප්පාඩු සඳහා පත්වීම් ලබා දීමට මම අමාත්‍ය මණ්ඩල සංදේශයේ ඉදිරිපත් කළා තිනවා. ඒ අනුව අපි ඊළඟ සති කිහිපය තුළ මේ පුරප්පාඩු ගණන සම්පූර්ණ කරනවා. ඊළඟට වයඹ පළාතේ විශේෂයෙන් සංවර්ධනධාරී විශාල පිරිසක් ඉන්නවා. දැන් මෙයාගේ කොටසයි මේ විභාගේ පාස් වෙලා ගිහිලා තියෙන්නේ. දැන් සමහර උපවාසය කරගෙනත් ඉන්නවා. මේ වගේ පිරිස් පිළිමවල සියලු තොරතුරු අද දවස තුල අපිට ලැබෙනවා. ඒ අනුව මම අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරනවා. දැන් විභාගයේ පැවැත්වීම සහ වයස් සීමාව පිළිබඳව විකල්ප විසඳුමක් එක්ක ඒ අනුව ඊළඟ සති දෙක තුලදී ඔබතුමන්ලගේ ප්‍රදේශයේ ගුරු ප්‍රප්පාඩු සංඛ්‍යාව සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි.
හොඳයි. බොහොම ස්තුතියි. අතුරු ප්‍රශ්නය.
අලමු අතුරු ප්‍රශ්නය ගරු අමාත්‍යතුමනි ඔබතුමා පසුගිය කාලය තුලත් මේ ඉදිරි කාලය තුල සැලසුම් කරගෙන ඇති ආකාරයටත් අපේ දිස්ත්‍රික්කයේ ගුරු පුරප්පාඩු සහ අධ්‍යාපන ගැටලු විසඳීම සඳහා ලබා දෙන දායකත්වය පිළිබඳ අපේ ප්‍රසාදය පළ කරනවා. ඒ වගේම තමයි ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ පුරප්පාඩු සංඛ්‍යාව පිරවෙනකොට දිස්ත්‍රික්කයේ ඇතුලේ තියෙනවා මාරුවීම් සඳහා සුදුසුකම් ලැබලා තියෙන අතිවිශාල පිරිසක්. ඒ අය දුෂ්කර ව්‍යායාමයක තමයි පහුගිය කාලේ නිරත වෙලා හිටියේ. අපි ඒක පිළිගන්න ඕන. ඒක හින්දා මේ ලැබෙන අවස්ථාවේදී මට මතක හැටියට පුත්තලම කලාපේ විතරක් 1000කට වැඩි පිරිසක් හිටියා සුදුසුකම් ලැබලා. එතකොට අපි බඳවා ගන්න ක්‍රමවේදය ඇතුලේ ගරු අමාත්‍යතුමනි අපි පළාත් මට්ටමින් වයඹ පළාත් සභාව විදිහට ගැසට් කරලා බඳවා ගන්නකොට ඉතිහාසයේ ඉඳන්ම අපේ පුත්තලම් දිස්ත්‍රික්කයෙන් අඩු ප්‍රමාණයක් ඒක අධ්‍යාපන පදනම හරි වෙන සාධක ප්‍රමාණයක් ඇති අඩු ප්‍රමාණයක් සුදුසුකම් ලැබනවා එන අයත් බලාගෙන ඉන්නේ කවදද යන්නේ කියලා. ඒක නිසා අපි ඔබතුමාට මම දන්නේ මේක නීතිමය හැකියාවක් තියෙද කියලා. හැබැයි මට මතකයක් තියෙනවා පළාත් සභාවේ එක් අවස්ථාවක මේක කෙරුවා වගේ පුත්තලම් දිස්ත්‍රික්කයේ තියෙන පුරප්පාඩු ප්‍රමාණයට ওই බඳවා ගැනීම අඩු පුතර මේ පළාත් සභාව මගින් කරන ඒවයිදී හරි උත්තලන් දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් බඳවා ගන්න යම් නීතිමය ක්‍රමවේදයක් හදා ගන්න පුළුවන් නම් අපි විශ්වාස කරනවා ඒ අය පුත්තලමේ යන්න උත්සාහ කරන්නේ නැහැ කියලා. ඒක පිළිබඳ ඔබතුමාගේ අදහසක් දැනගන්න කැමතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක කාලාන්තරයේ තියෙන ප්‍රශ්නය. අපි තුමු විද්‍යාපීඨවලට ඔහොම ගිහිල්ලා මෙරිට් වලින් තිවිච්ච ගාන අඩු කළා 120. අනිත් පැත්තෙන් දිස්ත්‍රික් පදනමේ ගාන වැඩි කළා. එතකොට මෙරිට් පදනමෙන් සෙස්කෝ එක උසස් පෙළ 1.2 ගන්නකොට කොළඹින් එක්කෙනෙක් පුත්තලම් දිස්ත්‍රික්කෙන් ගත්ත 0.6. ඒකෙන් වෙච්ච එකම දේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පුත්තලම් දිස්ත්‍රික්කයට අඩු වුණා. මොකද මෙරිට් එකෙන් වැඩි ලකුණු ගත්ත කෙනාට දැන් පත්වීමක් ගන්න බෑනේ. එයාට පත්වීම දෙන්න තිබුණා නම් අපිට පුත්තලම යවලා අවුරුදු 5ක් තියන්න තිබ්බා. අපි ඒක කරන්න බෑ. ඒක මුළු ලංකාවෙම සිද්ධ වුණා. ඒක අවුරුදු ගාණක් තිස්සේ විද්‍යාපීඨ පටන් ගත්ත දවස් ඉඳලා මුලින් තිබුණේ 120ක් මෙරිට්. සමා වෙන්න 180ක් මෙරිට්. 120යි දිස්ත්‍රික්කයට දුන්නේ. එතකොට පළාත්වල ඉල්ලීම ආවා පළාතෙන් පත්වීම දෙන්න. එතකොට මේගොල්ලෝ ඉඳී කියලා. එහෙම වෙන්නේ නැහැ. මේගොල්ලෝ විද්‍යාපීඨයට ගිහලා ඔතන යාළු වෙලා පුත්තලමේ එක්කෙනා සම්බන්ධ වෙනවා නුවර එළියේ කෙනෙකුට. දැන් මහත්තයා නුවර එළියේ නෝනා පුත්තලමේ ඉන්නේ නැහනේ. එක මහත්තයා නුවර එළියේ පුත්තලමට එන්නු නැත්නම් පුත්තලම ඉන්න නෝනා නුවර එළියට යන්න ඕනේ. මේක තමයි ප්‍රායෝගික தත්ත්වයේ මේ ක්ෂේත්‍රය තුල තියෙන ඊළඟ කාරණය. තමයි ඒ කාලේ ඉඳලා ගන්නකොට අද පුත්තලම ගත්තා තෝණ තැනකට සෙල්ෆෝන් එකෙන් කතා කරන්න පුළුවන්. ඉස්සර ගුරුවරු ගියාම ටෙලිෆෝන් එකක් හොයාගෙන කිලෝමීටර් 10ක් විතර යන්න වුණා. අද එහෙම නැහැ. ඉතින් මේ දුෂ්කරයි කියන කාරණේ යොදාගන්නේ තමන්ගේ පහසුවට. අධ්‍යාපන අමාත්‍යංශයේ අරමුණ තමයි ගුරුවරුන්ට ගුණාත්මක මහින්ද ගුරුවරයෙක් දෙන එක. පත්වීම ගන්න පුළුවන් නැත්නම් නොගෙන ඉන්න පුළුවන්. දැන් මේ සැරේ ඉස්සරහා පත්වීමක දෙනකොට අමාත්‍ය මණ්ඩල සංදේශයම කියනවා දෙන ඕනෑම තමන්ගේ පළාත තුල දෙන ඕනම තැනකට යන්න ඕනේ. නැත්නම් පත්වීම නොගෙන ඉන්න පුළුවන්. ඊට අමතරව අතිරික්ත පළාත් තියෙනවා නම් අපිට බලය පැවරෙනවා. ඕනෙම පළාතක තියෙන ඌනතාවයකට යවන්න. දැන් A9 ගත්තොත් එම වැලිඔය ප්‍රදේශයට කවදාවත් උතුරු පළාතේ මුලිතේ දිස්ත්‍රික්කයේ සිංහල ගුරුවරු දෙන්න බෑ. ඇයි? උතුරු පළාතෙන් බිහි වෙන්නේ නැහැනේ සිංහල උපාධිධාරි ගුරුවරු. වවුනියාව දකුණට දෙන්න බෑ. මඩුගන්දර දෙන්න බෑ. එහෙමනම් මේක හරි ප්‍රශ්නයක්. කවදාවත් මේ ළමයින්ට ගුරුවරු දෙන්න හම්බ වෙන්නේ නැහැ. මාරු වෙන්නත් ඕනේ. හැබැයි අවුරුදු 5ක් අනිවාර්යෙන් සේවය කරන්න ඕනේ. ඉන්සාව ඔබතුමන්ලගේ ප්‍රශ්නේ වගේම පොළොන්නරුවේ ප්‍රශ්නේ තියෙනවා. තිරුණාමලේ තිනවා, අම්පාරේ තිනවා, වවුනියාව තිනවා, මුලතිව් තිනවා, ඊළඟට දමිල ගත්තත් එහෙමයි. දැන් මන්නාරමට යන්නේ නැහැ යාපනේ ඉඳලා ගුරුවරු. හැබැයි යාපනේ මන්නාරම දරුවෝ ඉන්නෝනේ ඉගෙන ගන්නවනේ. ජාතික පාසල් 4ක් තිනවා එතන. දැන් විශාල ප්‍රශ්නයක් මොඳ කිලෝමීටර් 100 ගණක දුර. ඉතින් මේවා ප්‍රායෝගික ප්‍රශ්න. ඉතින් ඒක නිසා ප්‍රායෝගික විසඳුමක් තමයි දෙන්න ඕනේ. අපි අලුතෙන් දෙනපත් තින් සියල්ලම දෙන්නේ අපිට ගුරු ඌනතාවෙන් තියෙන පාසල් වලට. එතකොට ඔබතුමා කියන අර විශාල පිරිසක් ඉන්නවා නම් මේගොල්ලෝ හදන්නේ පහ සම්පූර්ණ වෙනකොටම යන්න. එහෙම කියලා කරන්න බෑ. හොඳයි බොහොම. එහෙම දුන්නොත් ළමයින්ට ගුරුවරු නෑ.
හොඳයි.
ලැබෙයි මාරුවීම්. හැබැයි ඒ මාරුවීම් දෙනකොට අපිට සලකා බලන්න වෙනවා දරුවන්ට ප්‍රමුඛතාවය දෙන්න.
හොඳයි බොහොම. ගරු මන්ත්‍රීතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
අවස්ථාව දෙන්න එතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ ඉවරනවා.
විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමනි, අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ දිගටම අපි දකින දෙයක් තමයි වැටුප් ඇතුළු විෂමතාවයන් පදනම් කරගෙන විවිධ වෘත්ති අරගල විටින් විට පැන නගින එක. ඒක හින්දා දැන් වෙන කාරණේ ගැන මම නැවත අහන්නේ නැහැ. මොකද දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ඔබතුමා පැහැදිලි කිරීම කරා. මම අවධානය යොමු කරනවා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ කුසලතා පදනම් මත අධ්‍යාපන පරිපාලන සේවයේ පත්වීම් ලැබපු 103 දෙනෙක් හිටියා. එතකොට ඔබතුමා ඒ ගැන අවධානයක් යොමු කරලා මේකෙන් දැන් හැබැයි දැන් වයස් ගත වෙලා 75ක් විතර තමයි ඉන්නේ. හැබැයි මේ පරිපාලන සේවයේ අයට වඩා විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි. මම ඒ දැකපු එක කාරණයක්. ඊට පස්සේ තවත් කාරණයක් තියෙනවා ගරු අමාත්‍යතුමනි, 2019 විදුහල්පති පත්වීම් ලැබනකොට ලකුණු වැඩි අයට මුලින්ම විදුහල්පති පත්වීම් ටික ලැබුණා. ඊට පස්සේ මේ මැද්දේ වැටුප් අරගලයක් ආවා. පස්සේ යනකොට මේ වැටුප් වැඩිවීමකින් පස්සේ 2-3 අධියරවලට ආපහු විදුහල්පති පත්වීම් දුන්නා. එතකොට අර පළවෙනි විදුහල්පති පත්වීම් ටිකයි 2-3 අතරයි වෙනසක් තියෙනවා. ඉතින් මට මේක සංකීර්ණ ක්‍රියාවලියක් බව අවබෝධය තියෙනවා. නමුත් මම ඔබතුමාගෙන් විමසන්න කැමතියි මේ සමස්තය අපිට निराකරණය කරගන්න. මොකද මේ කාලවලනේ දැන් එන්නේ, මම දැක්කා අද දවසේ රජයේ විධායක නිලධාරීන්ගේ සංගමය පවද්ද 24 ඉඳන් කොහෙදෝ වැඩ කටයුතු නවත්තනවා කියලා. ඒක නිසා මේවට විධිමත් සැලැස්මක් යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු වැටුප් විෂමතා කළමනාකරණය කරගන්න යම් වැඩපිළිවෙලක් ඔබතුමා සූදානම් කරගෙන තියෙනවාද කියලා විමසන්න කැමැති.
දැන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විෂමතාවයන් පියවරෙන් පියවර අපි निराකරණය කරගෙන යනවා. දැන් ගුරු වැටුප් විෂමතාවයේ මේ මේ විෂමතාවයක් ආවේ 1995 ඉඳලා. ඒ වෙලාවෙම විදුහල්පති වැටුප් විෂමතාවයකුත් ආවා. එතකොට ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයේ විසඳනකොට අනිවාර්යෙන් විදුහල්පති වැටුප් විෂමතාවයක් එනවා. දු ගුරු වැටුප් විෂමතාවයේ විසඳලා ග්‍රේඩ් 1 ගුරුවරෙක්ගේ වැටුප ග්‍රේඩ් 3 පටන් ගන්න විදුහල්පතිවරට වඩා වැඩි. එතකොට ගුරු සේවා ව්‍යවස්ථා හැදුවෙම එදා රිජපන්න ඇමතුමා දක්ෂ ප්‍රවීණ ගුරුවරේ ගුරු සේවයේ තියාගන්න. හැබැයි දැන් ඒගොල්ලෝ විදුහල්පති සේවයට එනවා. එන්නේ දැනගෙන පඩි අඩුයි කියලා. ඇවිල්ලා සටන් කරනවා විෂමතාවය වෙනස් කරන්නද. එතකොට එතන විෂමතාවය වෙනස් කරනකොට ගුරු අධ්‍යාපනංගයේ සේ විෂමතාවය එනවා. ඒක වෙනස් කරනකොට පරිපාලන සේවය එනවා. පරිපාලන සේවයේ සමාන්තරයි රාජ්‍ය පරිපාලන සේවයට. වෙනත් සේවාවන් එක්ක. එතකොට හදන්නම බෑනේ. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ මේ ගුරුසාර කාර්ය සාධනයත් එක්ක තමයි වැටුප් වර්ධක දෙන්නේ. වැටුප් දෙන්නේ. ඒතර කාර්ය සාධනයේ පැත්තකින් තියලා වැටුප් විතරක් බලන්න බෑ. දැන් පාසලක දැන් බලන්නකො ඒ තුනේ ළමයි ගත්ත ටික බලනකොට ඔන්න පත්‍රවල දැන්වීම දාලා උපකාරක පන්ති ගුරුවරු මේ ළමයි මගේ කියලා. ඒතර අපේ ළමයි නෑනේ කවුරු. ඒගොල්ලෝ තමයි ඔක්කොම උගන්නලා
තියෙන්නේ.
හරි. ඉතින් ඒක තමයි මම කියන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් මේක මේ විසම චක්‍රයට ඇවිල්ලා අපි ඔක්කොම එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳන ගමන් මේකේ ප්‍රතිපත්තිය පැහැදිලිව යන්න වෙනවා. මොකද ගුරුවරයාගේ කාර්යභාරය තියෙනවා. හුදේ දැනුම විතරක් නෙවෙයිනේ පන්ති කාමරේ දෙන්නේ. කුසලතාවය, ආකල්ප මේ ඔක්කොම හදනවා. හැබැයි ඒක හැදෙන්නේ නැහැ නේ අතෙන්ට ගියාම. ඉතින් ළමයි අය එතෙන්ට යන්නේ. දැන් පෙරදින විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව මහාචාර්යවරයා පෙරේදා අරුණ පත්‍රයේ ලිපියක තිනවා වර්ෂයකට රුපියල් බිලියන 200ක් බිලියන 200ක් දෙමෝපිය වීදම් කරන උපකාර පන්ති වලට කියලා ආර්ථික විද්‍යාඥයෙක් විස්තර කරලා තිබුණා. මම හිතන්නේ ඕක ඊටත් වඩා වැඩි. ඒතර මේ ලොකු ප්‍රශ්නයක් තියෙන. ඉතින් මේක විසඳන්න ගුණාත්මක භාවයෙන් උත් ගුරුවරයෙක් පන්ති ඉන්න ඕනේ. එයාගේ කාර්ය සාධනයක් තියෙන්න ඕනේ. කාර්ය සාධනය සමග වැටුප ගැට ගැහෙන්න ඕනේ. හරි. එහෙම නැතුව මේ ප්‍රශ්නේ කවදවත් විසඳන්න බෑ. ඉතින් ඒක විසඳුම් ක්‍රියාමාර්ගයට ඇවිල්ලා තිනවා. ඉතින් දැන් එක වෘත්ති සමිති කණ්ඩායමක් දැන් සති දෙකකට කලින් අසනීප වුණා. ඒගොල්ලෝ අසනීප වෙනකොට අනිත් කණ්ඩායම අසනීප වුණේ නැහැ. එතකොට 70-30 දෙවෙන්ද වෙනකොට තව වෙනස් වුණා. දැන් තව කණ්ඩායමක් අසනීප වෙන්න යනවා ලබන සුමානේ. එතකොට අනිත් කණ්ඩායම හොඳ වෙලා. මතක තියාගන්න මේ කාටවත් අසනීප වෙලා ලෙඩ හොඳ වෙලා නැත්නම් ළමයි බලන් ඉන්නේ නැහැ. දැන් අද වෙලා තින්නේ උසස් පෙළ පන්ති වල උගන්වන්න ළමයි නැහැ. ඕගොල්ලෝ අසනීප වෙන්නේ. අපිට උපකාර පන්ති තියෙනවා. අපි එතනද කියලා විභාගෙනේ පාස් වෙන්න ඕනේ. විභාගෙ පාස් වෙන්න. මතක තියාගන්න මෙහෙම ගියොත් තව අවුරුදු 5ක් යනකොට අපි නම් නැති වෙයි. මේ තනතුරු වල අපේ වගකීම් ටික අපි ඉටු කරනවා. නමුත් ළමයි නැති වෙයි උගන්න.
හොඳයි.
එතකොට වෙන්නේ අතිරික්තයක් ඒ ගුරුවරු. ඉතින් මේවා තේරුම් ගන්න ඕනේ. මේවා මෙහෙවන අය මේ ළමයින්ගේ වයස යන එකයි ළමයින්ගේ කාලේනාස් වෙන එකයි බලන් ඉන්නේ නැහැ. මොකද මීට වඩා ඉස්සරහින් ළමයි ඉන්නෝ. ඉන්ටර්නෙට් ගියාම Google ගියාම ලෝකයේ අධ්‍යාපනය වෙන වෙනස්කම් කොතනටද යන්නේ, රැකියා ඉල්ලුම කොතනද, මේ ඔක්කොම ළමයි දන්නෝ. ඒකට අපි හැඩ ගැහෙන්න ඕනේ. මේ පද්ධතිය සකස් වෙන්න ඕනේ. මේ ප්‍රශ්න ඔක්කොම තීන මැද්දේ. දැන් දෙමාපියෝ මේ ඔක්කොම ප්‍රශ්න තියාගෙන ළමයින්ට උගන්වන්නේ කන්න දෙන්නේ. දෙමාපියෝ ඉන්නවද මගේ පඩිය වැඩි කරලා එනකම් මම ඉන්නවා ළමයට කන්න දෙන්න කියලා? නෑ, එහෙම ඉන්නේ නෑ.
කෙටියෙන් අවසන් කරන්න.
මොකෙම වගේ කීමක් තියෙන්නේ. ආ කියන්න.
හරි. ගරු එමෙතුමා අතුරු ප්‍රශ්න දෙක අහලා ඉවරයි ඔබතුමා කැමති. ගරු මන්ත්‍රීතුමා කෙටියෙන් අහන දැන් කාලේ වැඩිපුර පැය භාගයක් ගිහිල්ලා තියෙන
නිසා තප්පර 30යි තප්පර 30යි ප්‍රශ්න කරන්නේ. ගරු අධ්‍යාපන අමාත්‍යතුමා ඔබතුමා ගුරු වරුන් බඳවා ගැනීම සහ ගුරු පුරප්පාඩු යෙවීම සම්බන්ධ දවැන්ත ක්‍රියාදාමයක් කරනවා. ඒක තමයි සාර්ථකව පළාත් මට්ටමේ ජාතික මට්ටමේ ක්‍රියාත්මක වෙනවා. දැනගන්න තියෙන විදිහට ජාතික පාසල් වල ගුරු පුරප්පාඩු ටිකක් පුරවන්න කටයුතු කරනවා. ඒ වගේම ඒ වෙනුවෙන් අපේ ගෞරවය පුද කරනවා. අනිත් පැයෙන් බැලුවම දෙමළ මාධ්‍ය වතු පාසල් සම්බන්ධව බරපතල ප්‍රශ්නයක් පහුගිය ඉතිහාසයේම තිබුණා. ඒ ප්‍රශ්නේ සම්බන්ධ කාරණාවෙදි මාන්‍යෝජන කරන දකුණු පළාතේ ඒකටම ගරු අමාත්‍ය අමාත්‍යවරයා දකුණු පළාතේ ඒ පාසල් පහේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා ගුරු හිඟයක්. ඒ වෙනුවෙන් ගුරු සහායකයන් මොකද මේ ක්‍රමවේදය තුළ ගන්න බැරි නිසා ගුරු සහායකයන් කියන ක්‍රමවේදය තුළ ගන්න කටයුතු ගන්න ඔබතුමාගේ දැනගන්න කැමැති දැනගන්න අවශ්‍ය වෙන්නේ ඒ කටයුත්ත ඉසුරුපායෙන් කටයුතු කරනවාද නැත්නම් පළාත් මට්ටමින් කරනවාද කවදද වෙන්නේ කියන කාරණාව දැනගන්න කැමැති ඒ ගුරු දෙමළ මාධ්‍ය පසු පාසල් සඳහා වන ගුරු පුරප්පාඩු පියවීමේ කටයුත්ත.
හොඳයි. නියෝජ්‍ය කතානායකතුමනි මැදෙම සබරගමුව ඌව බස්නාහිර දකුණ ඒවෑ තියෙන පුරප්පාඩු සඳහා විකල්ප ක්‍රියාමාර්ගයක් ඇත්ත අපි ගැසට් නිවේදනේ නිකුත් කළා. ගුරු සේවයේ මූලික සුවඳ තියෙන ඇට ඉල්ලන්න පුළුවන්. ඉල්ලුවෙන් පස්සේ විභාගයක් තියෙනවා. ඒ ඔක්කොම කරන්නේ මධ්‍යම රජයෙන් කළා. ඒගොල්ලන්ව තියාගන්නේ පුහුණුවන්නන් හැටියට සහායකින් හැටියට. ඒගොල්ලෝ අවුරුදු 3ක් ඇතුළත පෝස්ට් ග්‍රැජුවට් ඩිප්ලෝමා ඉන් එඩියුකේෂන් PGD එක ගත්තාන් පස්සේ තමයි ගුරු සේවයට අන්තර්ග්‍රහණය වෙන්නේ. එහෙම නැතුව පළාත් සභාවට අන්තර්ග්‍රහණය කරන්න බෑ. ඒ සියලු කටයුතු මධ්‍යම රජයෙන් කරනවා. හැබැයි ඒ අතරතුර අපිට වාර්තා වෙලා තිනවා විශේෂයෙන් ඌව මධ්‍යම සහ සබරගමු යම් උපාධාරී සංඛ්‍යාවක් ඉන්නවා කියද දෙමළ මාධ්‍ය අපි ඒකේ තොරතුරු ඉල්ලුවා. ඒ තොරතුරු ලැබුණාන් පස්සේ අපිට ඒක ගලප ගන්න පුළුවන්.
හරි බොහොම ස්තුතියි. කෙවෙන්ද මන්ත්‍රීතුමා ඉතාම කෙටියෙන් අහන්න.
කෙටි.
එමෙතුමාට අපි ප්‍රලින් ස්තුතියන්ත වෙනවා. ඔබතුමාර දෙමෝපියන් මොන දුෂ්ටතා තිබ්බත් දරුවන්ට උගන්වනවා කිව්වා වගේ අපි පිළිගන්නවා ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ ප්‍රශ්නයක් නෙවෙයි ගුරුවරුන්ගේ පරම යුතුකම පළවෙනිම දරුවන්ට ගැන්වීම. ඒක කරන්නේ නැත්නම් ඔහු ගුරුවරයෙක් වෙන්න සුදුසු නැහැ. විශ්වවිද්‍යාලෙ වෙන්න පුළුවන් පාසලක වෙන්න පුළුවන්. ඒ ගැන එකඟ වෙමින් ඒ සම්බන්ධයෙන් ඔබතුමා ගන්න ප්‍රයත්නයට අපි අපේ කෘතඥතාව පළ කරමින් එතුමා මම කලින්මුත් ඇහුවා මේ උතුරු පළාතේ උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා කටයුතු කරමින් තියෙනවා. එතකොට දැන් මේකේ උතුරු පළාතේ සිංහල මාධ්‍යෙන් ගැන්වීම සඳහා ඒ අදාළ විෂයට උපාධිය තියෙන එතකොට ඇදුම්කරුවා يعني පුරප්පාඩු 18ක් තියදී ඇදුම්කරුවන් ඉන්නේ උතුරු පළාතේ පදිංචි ඇදුම්කරුවන් ඉල්ලුම් කරලා තින්නේ 15යි ඒ 15න් උත් 3 දෙනෙක් විවිධ හේතු නිසා ඉවත් කරුනම සුදුසුකම් සම්මත වෙලා තින්නේ 12 දෙනයි. ඒතරේ ඒ අතරතුර උන් තරඟ විභාගයක් තියලා අර බුද්ධි පරීක්ෂණයේ සම්බන්ධයෙන් එහි ලකුණු මත ඉතුරු එක්කෙනෙක් කරන්නේ ඉතුරු සියලු දෙනාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. දැන් ඔවුන් කරපු මේ පැමිණිල්ල මත රාජ්‍ය භාෂා කොමිෂන් සභාව පරීක්ෂණයක් කළා. එහි නීතිඥ ඩී කලන්සූරිය සභාපතිතුමාගේ අස්වැනින් ලිපියක් නිකුත් කරලා තියෙනවා රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම. අර ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ගණනාවක් සිංහල භාෂාවට පරිවර්තනය කරද්දී දෝෂ සහිතයි කියලා. ඒක දරුවන්ට තේරෙන්නේ නැහැ. يعني එතකොට බුද්ධි පරීක්ෂණයක් කරන්න බෑනේ ප්‍රශ්නේ වැරදිනම්. ඉතින් ඒ නිසා අපි ඔබතුමාගෙන් කාරණික ඉල්ලා සිටිනවා මීට කලින් සබරගමු පළාතේ මේහා සම්බන්ධවම. يعني සබරගමු පළාතේදී දෙමළ මාධ්‍යෙන් උගන්වන්න මීට පෙර අවශ්‍ය පුරප්පාඩු සංඛ්‍යාවට දෙමළ මාධ්‍ය උපාධ්‍යාරින්ගෙන් ඉල්ලුම් පත්‍ර නොලැබිච්ච නිසා ඒ ඉල්ලුම් කරපු අයව තරඟ විභාගයෙන් තොරව බඳවගෙන තියෙනවා. ඉතින් අපි කියන්නේ උතුරු පළාතේ ඔබතුමා දන්නවා මෙහෙම සිංහල ගුරුවරුන්ගේ විශාල ගැත් තියෙනවා. ඒකට මේ උතුරු පළාතේ පදිංචි කරුවා. ඉතින් ඒ නිසා කරුණාකරලා අපි කියනවා උපාධිය තියෙනවා නම් ඒ විෂයට ඒ විෂය හදාරලා තියෙනවා නම් උපාධියට උපාධිය සමත් වෙලා තියෙනවා නම් කරුණාකරලා මේ දැන් මේ දෝෂ සහිතයි කියන අභියෝගතා පරීක්ෂණයේ නොසලකා හැරලා ඒ සිංහල මාධ්‍ය දරුවන්ට අදාළ පත්වීම් දෙන්න කටයුතු කරන ලෙස.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි යම්කිසි පළාතකින් උපාධිධාරී ගුරුවරුන් බඳවගන්න විෂය වර්ග අනුව අයදුම්පත් කැඳවලා පුරප්පාඩු සංඛ්‍යාවට වඩා අඩු සංඛ්‍යාවක් නම් අයදුම්පත් ලැබුණේ අයිති විභාගයක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් නැහැ. හරි මට ඔයතරු ඕක වාර්තා වුණා. ඒ අනුව උතුරු පළාතෙන් සහ නැගෙනහිර ප්‍රදේශයෙන් සීමිත පිරිසක් ඉන්නේ. මං එයාගේ තොරතුරු කැඳෙව්වා. ඒකට අපි අර සබරගමු වගේ ක්‍රියාමාර්ගයක් ගන්න උපදෙස් දෙන්න.
හරි බොහොම ස්තුතියි. ප්‍රශ්න අංකට ගරු ඉම්රාන් මහරූප මහත්මයා සංචාරක හයිඩම් මහත්මයාගෙන් ඇසීමට. අහනවද?
ප්‍රශ්න අහනවා ගරු නියෝජක කතානායකතුමනි. ගරු නියෝජක කතානායකතුමනි අයන්න එක ඔව් උතුරු හා නැගෙනහිර පළාත්වල සිදුවන ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් සාරාංශක ඇමුණුමක් ඇමුණුම එකෙහි දක්වා ඇත. මේ ඇමුණුම මතතුමා ගොඩක් දිගයි. ඒක ඔක්කොම ගත්ත හේතු ඔක්කොම සියලු හේතු තියෙනවා ඒක දෙන්න. අයන්න දෙක සෑම මැනුම් කටයුත්තක්ම ක්‍රියාත්මක කිරීමේදී අත්පත් කර ගැනීම සඳහා පනතර අනුව අදාළ ඉඩම් හිමිකරුවන් දැනුවත් කිරීමෙන් පසුව සිදු කරනු ලැබේ. ආයන්න එක ඉල්ලුම්කාර අමාත්‍යාංශ විසින් යොමු කරනු ලබන අත්පත් කර ගැනීමේ යෝජනා ප්‍රකාර ඉඩම් අත්පත් කර ගැනීමේ පන්තේ ප්‍රතිපාදන මත මැනුම් කටයුතු සිදු කරනු ලබයි. ආයන්න දෙක ඉඩම් අත්පත් කර ගැනීමේ පනති නියෝග 248 ප්‍රකාරව ඉඩම් අත්පත් කර ගැනීමේ අයදුම් පතක් යොමු කිරීමට ප්‍රථම ඉල්ලුම්කාර ආයතන විසින් මූලික විමර්ශනයක් පවත්වා එම ප්‍රදේශයේ ඉඩම් පිළිබඳව සංසාධනාත්මක විමසුමක් සිදු කිරීමෙන් අනතුරුව අදාළ අත්පත් කර ගැනීමේ අයදුම් පත්‍රපත් කිරීම සිදු කරනු ලබයි. ඈ යන්න අදාළ නොවේ.
කර්මන්තම පළවෙනි අතුරුපසක්
නන්ද්‍රි ප්‍රතිසභා නායර අවර්ගලේ, குறிப்பாக இந்த வடகிழக்கு பிரதேசங்களிலே காணி சம்பந்தமான விடயம் மிகவும் பிரச்சனைக்குரிய ஒரு விடயமாக காணப்படுகின்றது. ஆகையால் கௌரவ அமைச்சரிடம் நான் கேட்கின்ற முதலாவது கேள்வி, எங்களுடைய திருவண்ணாமலை மாவட்டத்திலே குறிப்பாக இந்த குச்சவெளி, இறக்கண்டை, புல்மோட்டை, அதே போன்று கிண்ணியா, மூதூர், தோப்பூர், தம்பலகாம போன்ற பகுதிகளிலே குடியிருப்பாளர்கள் மிக நீண்ட காலமாக குடியிருக்கும் காணிகளிலே அளவை செய்யப்பட்டு அந்த காணிகளை சுவீகரிப்பதற்கான ஒரு நடவடிக்கை எடுக்கப்படுவதாகத்தான் இன்று மக்களுடைய ஒரு பார்வை காணப்படுகின்றது. ஆகையால் இந்த மக்கள் பரம்பரையாக அவர்கள் குடியிருக்கின்ற இந்த காணிகள், பரம்பரையாக விவசாயம் செய்கின்ற இந்த காணிகளை அளவிடுகின்ற நேரத்திலே அந்த காணிகளை சுவீகரிப்பதற்கான நடவடிக்கை ஏதாவது மேற்கொள்ளப்பட போகின்றது என்ற அச்சம் இன்று மக்கள் மத்தியிலே காணப்படுகின்றது. ஆகையா கௌரவ அமைச்சர் அவர்கள் இது சம்பந்தமாக என்ன விடயத்தை தெரியப்படுத்துவீர்கள் என்பதை இந்த இடத்திலே கேட்டுக் கொள்வதோடு, குறிப்பாக திருகோணமலை மாவட்டத்திலே தனியார் கம்பெனிகளினுடைய வருகை காரணமாகவும், அதே போன்று முதலீட்டாளர்களுடைய நலன் காரணமாகவும் பொதுமக்களிடம் இருந்து இந்த காணிகளை பெறுவதற்கான நடவடிக்கை தான் என்ற ஒரு அச்சம் இன்று எங்களுடைய இந்த பிரதேசங்களிலே காணப்படுகின்றது. ஆகையால் கௌரவ அமைச்சர் அவர்கள் இது சம்பந்தமாக என்ன தெரிவிக்கப் போகின்றீர்கள், அதே போன்று இன்னும் அந்த பிரதேசத்தில் இருக்கின்ற மக்களுக்கு உறுதி பத்திரம் அல்லது பெர்மிட் வழங்காத நிலைப்பாடு காணப்படுகின்றது. குறிப்பாக குச்சவெளி என்பது தொடர்ச்சியாக காணி சம்பந்தமான பல பிரச்சனைகள் எதிர்நோக்கி கொண்டிருக்கின்ற ஒரு பிரதேசம். ஆகையால் அந்த குச்சவெளி பிரதேசத்தில் கூட இன்னும் சில பெர்மிட்டுகள், உறுதிகள் வழங்கப்பட்டிருக்கின்றன. கூடுதலான பெர்மிட்டுகள், உறுதிகள் வழங்கப்பட வேண்டிய ஒரு நிலை காணப்படுகின்றது. ஆகையால் கௌரவ அமைச்சருடைய நிலைப்பாடு இந்த விடயத்திலே எவ்வாறு இருக்கின்றது?
கரு நேச கதாநாயகத்துமணி, கீன குச்சவெளி பிரதேச விசேஷம் வாப்பாவுகியா தவங்கிலும் ஆசாயக்கிறது மாவத்தேக்கே எக்கபாருக்கு பிரச்சனை ஹெவ்வா ஆப்பு இல்லாத மம ஆராதனா கர அப்பே இடம் கொமிசாரிஸ் ஜெனரல் துமாத்தேக்க மே சம்பந்தம் விசேஷ சாக்காச்சாவகட்ட இல்ல அப்ப மே சம்பந்தம் விஷ்ணுமா லபாகமு கேலபை ஏ விசேஷம் சஞ்சாரக சேஸ்திரே நடுவக் பவரிலா ஏ நடுவேன் விஷால இடம் பிரமாணையக் சஞ்சாரக மண்டலிட ஐத்தி உணா மந்தக்க திகட்டம போலிம பலாகின எனக்கோட தரு நியோஜ கதாநாயகத்துமணி வெட்டவால் கால மே சஞ்சாரக மண்டலிட ஐத்தி இடமக்கேல பாராயினிதான் திகட்டம் மைதனை அக்கர கணனாவக் ஐத்துனா மன் தன்ன தரமி மட மதக தரமி கேன ஹொயல பலனகோட யம்கிசி முஸ்லிம் வியாபாரிகே கே நமட தமை மே ஒப்பு ஒக்கம திபிலா தீவின்னே அபே யா எதோட ஐதியக் நதுவ வெனத் மினிசுன்ட ஏ பிரதேசே ஏ இடம் தீலா திபுனா ஏவ தமை நடுவேம் பஸ்ஸே அத்பத் கரகத்த அதி கேலை மகே விஸ்வாசம் மம தன்ன ரீதிட ප්‍රශ්නය අනුව මම අර දීපු උත්තර ටිකයි දුන්නේ. නමුත් මම නැවත තවත් ඔබතුමාට එදත් කිව්වා වගේ ආරාධනා කරනවා, බෑර ඔප්පු ගැන ඔබතුමා මගෙන් ඇහුවා. යම් කිසි කෙනෙක්ට ස්වර්ණ භූමි, රන් භූමි, ජය භූමි ඔප්පු තියෙනවා නම්, ඒකට බලපත්‍රයක් තියෙනවා නම්, අර උරුමය වැඩසටහන යටතේ ඒගොල්ලන්ට ඔප්පු වලට ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. දැන් අපේ ජංගම සේවයක් මේ දවස්වල අපි ඒ පළාත්වල අඩුවෙන් ඉල්ලුම් පත්‍ර ආපු පළාත්වලට අපි ජංගම සේවාවල් ජංගම බස් රථ හදලා හැම ගමකටම මේ උරුමය දෙන වැඩසටහන ගම්මට්ටමින් දෙන්න වැඩසටහනක් ආරම්භ කරන්න ගියත් කරලා තියෙනවා. ඒක ඇතුළතදී මේවා හොයා බලන්නට පුළුවන්. හැබැයි මම හිතනවා අර කුච්චවේලි වල කිව්ව ප්‍රශ්නේ අර නඩුවෙන් අත්පත් කරගත් ඉඩමක් ගැන තමයි මම හිතන්නේ ඔබතුමා කියන්නේ. හැබැයි ඇත්තම අති විශාල ප්‍රමාණයක් ඒකට ඇත්තසම සංචාරක මණ්ඩලෙ තියාගෙන වැඩ කොත් නැක්කෝ ආයෝජකයෙක් හොයා ගන්න ඕනේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි ඔබතුමාලගේ දිස්ත්‍රික් සභාවත් එක්ක ඉදිරිපත් කරලා සාකච්ඡා කරලා එහෙම නැතු ඔබතුමාට වුණත් එන සතියේ වුණත් දිනයක එන්න පුළුවන් නම් අපි මේ සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්තුමත් ඒ වගේම කොමසාරිස් ජෙනරල් තුමත් එක්කත් සාකච්ඡා කළේ ඒ අර්බුදය විසඳන්න උත්සාහ කරනවා.
හොඳයි. දෙවෙනි අතුරු ප්‍රශ්නය අහන්න
කියලා. නන්ද්‍රි ගෞරව අමචර අවර්ගලේ, என்னுடைய இரண்டாவது கேள்வியாக இன்று இந்த சுற்றுலா சம்பந்தமான விடயங்கள் எங்களுடைய நாட்டிலே கூடுதலாக பேசப்படுகின்றது. அந்த சந்தர்ப்பத்திலே இந்த சுற்றுலாத்தலமாக மாறியுள்ள திருகோணமலை மாவட்டத்திலே குறிப்பாக உள்நாட்டு மற்றும் வெளிநாட்டு சுற்றுலா பயணிகள் தங்குவதற்கான அதி சொகுசு தங்குமிட வசதி இல்லாத ஒரு நிலை இன்று எங்களுடைய மாவட்டத்திலே காணப்படுகின்றது. ஆகையால் இது தொடர்பாக அரசாங்கத்தினுடைய அரசாங்கம் கவனத்தில் கொண்டிருக்கின்றதா? ஆமெனின் இது பற்றி சுற்றுலாத்துறை அமைச்சர் என்ற வகையிலே உங்களுடைய நடவடிக்கை இது சம்பந்தமாக என்ன மேற்கொள்ள நடவடிக்கை எடுக்கப்படுகிறது என்பதை இந்த சபையிலே தெளிவுபடுத்த முடியுமா?
ඇත්තටම හොඳ ප්‍රශ්නයක් කරන නිජ කතානායක තුමනි. මොකද තිරුකුණාමලයේ කියන්නේ සීසනල්. සර් ලංකාව දැන් මේ කාලේ දකුණු මුහුදේ වාරකම් කාලේ. එතකොට සංක්‍රමණය වෙන්නේ සංචාරකයෝ අරුගම්බේ සහ තිරුකුණාමලයට තමයි මේ කාලේ. එතකොට ඇත්තසම දැන් කාලාන්තර තිස්සේ බලන් යනකොට මේ බිස්නස් එක වහනවා මාස 5ක් විතර කරලා ඒගොල්ලන් දකුණට යනවා. දකුණු පැත්තේක තියෙන කාලේ කරලා ඒගොල්ලෝ මේ පැත්තට එනවා. ඒ නිසා දීර්ඝව ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරපු ආයතන පෞගිය කාලෙදි දැක්කේ නැහැ. ඒ වගේම මම හිතනවා 2019 න් පස්සේ රටේ තිබුණු කොවිඩ් ප්‍රශ්නයත් ආර්ථික අර්බුදයත් එක්කන් පස්සේ විශාල ව්‍යාපාර ප්‍රමාණයක් කඩා වැටුණා. හැබැයි මම තාම දන්නා තරමින් එහෙ හොඳ හෝටලයක් තියෙනවා. ජංගල් බීච් කියන හෝටලේ තියෙනවා ඒ ප්‍රදේශයේ. ඒ වගේම නිලාවැලි ප්‍රදේශයේ ආශ්‍රිතව තවම හෝටල් කීපයක් තියෙනවා. ඒ වගේම ඇත්තසම තිරුකුණාමලයේ එයාපෝර්ට් එකේ ඇතුලේ 18 හෝල් ගොල්ෆ් කෝස් එකක් තියෙනවා. චයිනාබේ එයාපෝර්ට් එක තියෙනවා. ඒ නිසා ට්‍රින්කෝ ඩිවලොප් කිරීම අපේ රෝඩ් මැප් එකේ තියෙන ඉම්පෝර්ටන්ට් දෙයක්. අගෝස්තු 2, 3 සහ 4 අපි විශාල මරීන් ටුවරිසම් ලොන්ච් එකක් ප්‍රොමෝෂනල් ඇක්ටිවිටීස් මොකද්ද කියලා ඇහුවා. අපි ඒක ට්‍රින්කෝ බේස් කරලා තමයි කරන්නේ. ට්‍රින්කෝ බේස් කරලා කරන්නේ මොකද, අපි හයි එන්ඩ් ටුවරිස්ලා ගේන්න ඩීප් සී ඩයිවිං ලංකාවේ මුහුද වටේ දෙවැනි ලෝක යුද්ධෙන් ගිලිච්ච නැව් 143ක් තියෙනවා. මේ 143 ලෝකෙට කියන්න අපි තිරුකුණාමලයෙන් තමයි අගෝස්තු 2, 3 සහ 4 යන දිනයන්වල ලෝකේ ඉන්න බෙස්ම ඩයිවර්ස්ලා ගෙනල්ලා වර්ල්ඩ් එකේ තියෙන බෙස්ම සංගරාවල් මේ සියලු දෙනෙක් ගේන්න. ඒ වගේම මාලදිවයිනත් එක්ක සාකච්ඡා කරලා යොත් ප්‍රධාන ලෝකේ තියෙන හොඳම යොත්ස් 10ක් ගේන්න මේ ඔක්කොම චයිනා බේක ඇතුලේ විශාල ප්‍රොමෝෂනල් ඇක්ටිවිටි එකක් කරන්න අපි සූදානම් කරලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඒකෙන් පස්සේ ට්‍රින්කෝ කියන බ්‍රෑන්ඩ් එක, ශ්‍රී ලංකා කියන බ්‍රෑන්ඩ් එක යටතේ බ්‍රෑන්ඩ්ස් වලින් විදිහට ට්‍රින්කෝ අරුගම්බේ වෙනම හයිලයිට් කරන්න අපේ රෝඩ් ෂෝස් වල අපි ප්ලෑන් එකක් හදලා තියෙනවා අපේ ප්‍රොමෝෂනල් බියුරෝ එක. එනසුමානි තමයි අපේ ෆස්ට්ම ටයිම් අවුරුදු 15කට පස්සේ ලෝකේ ටුරිසම් ප්‍රොමෝෂනල් කැම්පේන් එකක් යන්නේ. ඉට්ස් අබවුට් 4 බිලියන් කැම්පේන්. සෝ දැට් විල් බී අ බිග් බූස්ට් ෆෝර් ට්‍රින්කෝ.
බොහොමයි සුති. ප්‍රශ්නාංක 9 ගරු ඉසාක් රහමාන් මහත්මයා පැමිණ නැත. ප්‍රශ්නාංක 10 කරු රෝහණි කුමාර විජේරත්න මැතිණිය පැමිණ නැත. දෙවෙනි වටේ ප්‍රශ්නාංක 1 අහනවද? දෙවෙනි වටේ ප්‍රශ්නාංක 1 අහනවද? සභාගත කරන්න.
සභාගත කරන්න.
ප්‍රශ්නාංක 2 අහනවද?
අහන කරු කතා නියෝජක කතා නැතුව.
සභාගත කරන්න.
සභාගත ගන්නවා.
ප්‍රශ්නාංක 9 අහනවද?
අහන කරු නියෝජක කතා නැතුව.
සභාගත කරන්න.
සභාගත ගන්නවා.
ප්‍රශ්නාංක 10 අහනවද?
අහන නියෝජක කතා.
සභාගත කරන්න.
සභාගත.
වරප්‍රසාද පිළිඳින ප්‍රශ්නය කරු ඉමිතියස් බාකීර් මහකර්මැතිතුමා.
ගරු නියෝජක කතානායකතුමනි, මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමන්ට පළමුවෙන් මගේ ස්තුතිය පුද කරනවා. පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ වාර්තාවේ මුද්‍රිත පිටපතක් පහුගිය අඟහරුවාද දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පත් කරනු ලැබුවා. එම වාර්තාවේ සඳහන් තුන්වෙනි කාරණය, මා විසින් ඉදිරිපත් කරන ලද පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී තරුණ නියෝජනය අනිවාර්ය කිරීම සඳහා වන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුප්පල් සම්බන්ධව ක්‍රියා කිරීමේදී වරප්‍රසාද බරපතල ලෙස උල්ලංඝනය වී තිබීම පිළිබඳ කාරණයයි. මේ කාරණය සම්බන්ධව අසාධාරණයක් සිදුව ඇති බව කාරක සභාවේ නිරීක්ෂණයෙන් පෙනී යන බව මෙම වාර්තාව ඍජුවම සඳහන් කර තිබෙනවා. මේ අසාධාරණය සිදුව ඇත්තේ වාර්තාවේ සිරස්තලයේ සඳහන් කොට ඇති අයුරින් උදාසීන ක්‍රියාපරිපාටියක් අනුගමනය කිරීම හේතුවෙන් නොව සිතා මතාම මා ඉදිරිපත් කළ පනත් කෙටුප්පත පිළිබඳ වගකීම් ඉටු කිරීම ප්‍රමාද කිරීම නිසා බව සිදුව ඇති සිදුවීම් එකින් එකගෙන පරීක්ෂා කර බලන විට ඕනෑම කෙනෙකුට තේරුම් යන්නක් බව මම විශ්වාස කරනවා. පෞද්ගලික මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන පනත් කෙටුම්පත් සම්බන්ධව අනුගමනය කළ යුතු පැහැදිලි ක්‍රියාපරිපාටියක් තිබියදී ඌමනාවෙන්ම එම ක්‍රියාමාර්ග ගැනීම පැහැරහැරීම හේතුවෙන් මේ අසාධාරණය සිදුව ඇති බව පැහැදිලිව දැනගන්න පුළුවන්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාවේ 9 පිටුවේ අවසන් ඡේදය සහ 10 පිටුවේ පළමුවෙනි ඡේද දෙකටද ඔබතුමාගේ ගෞරවනීය අවධානය විශේෂයෙන් යොමු කළහොත් සිතා මතාම සිදු කර ඇති අසාධාරණයන් කීපයක් ඔබතුමාට සහ මෙම සභාවට පැහැදිලිව තේරුම් ගත හැකි වේවි. මම කැමැති එම පරිච්ඡේදයන්ගෙන් වාක්‍ය කීපයක් උපුටා දක්වන්නට. මට ඒ සඳහා අවසර දෙන්න. මම දැන් උපුටා දක්වනවා. විස්සයි විසිය අතර එක ජනවරි එකොළොස්වන දින කාර්ක සභා විසින් මෙම කරුණ නැවත සලකා බැලූ අතර පාර්ලිමේන්තුවේදී පනත් කෙඩුම්පත් කාර්යාංශය නිලධාරීන් කාර්ක සභාව හමුවට කැඳවන ලදී. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබුණු නිර්දේශ සම්බන්ධයෙන් සභාපතිවරයා විමසා සිටියේය. පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂක ජනකාන්ත සිල්වා මහතා තම පැහැදිලි කිරීම ආරම්භ කරමින් සඳහන් කළේ ගරු ඉම්තියාස් බාකිර් බාක මහතාගේ භාෂා තුනින්ම යුතු පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත පනත් කෙටුම්පත් කාර්යාලයට 22 ජනවරි 6 වෙනි දිනත් ප්‍රේම්නාත් ශ්‍රී දොළවත්ත ගරු මන්ත්‍රීතුමාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා කෙටුම්පත 22/6/3 වන දින සිංහල භාෂාවෙන් පමණක් ලැබුණු බවත් දොළවත්ත මහතා ගරු මන්ත්‍රීතුමන්ගේ සම්පූර්ණ කළ භාෂාත්‍රයෙන් වූ පනත් කෙටුම්පත 22/8 අගෝස්තු මාස 22 වන දින ලැබුණු බවත් ඒ කියන්නේ මාස 7කුත් දින 16ක් ගත වුණාට පස්සේ මගේ යෝජනාව ඉදිරිපත් කළා. 22/3/2 දින ගරු ඉම්තියාස් බාකිර් මාක මහතාගේ පනත් කෙටුම්පතර නිර්දේශ ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යවන ලද අතර ගරු ප්‍රේමනාත් ශ්‍රී දොළවත්ත මහතාගේ පනත් කෙටුම්පත භාෂාත්‍රයෙන් 22/8/26 වෙනි දින නීතිපති දෙපාර්තමේන්තුවේ සඳහා නිර්දේශ කර යවන යදී ඒ කියන්නේ මගේ එක ලැබිලා මාස දෙකකට ආසන්න කාලයක් ගත වුණාට පස්සේ මේක නීතිපති දෙපාර්තමේන්තුවට යවන්නේ. දෙවැනි යෝජනාව මට පස්සේ මාස 7කට පස්සේ ලැබිච්ච යෝජනාව දින 3ක් දවස් 7ක් ඇතුළත නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න තරම් පාර්ලිමේන්තුව කාර්යක්ෂම වුණා. අරක මාස 2ක් ගත වුණා, මේකට දවස් 4කින් යවුවා. මේ අසාධාරණ නීතිපති දෙපාර්තමේන්තුවට මගේ යෝජනාව යැවීම සිදු කරන්නේ මාස 2ක් ප්‍රමාද කරමින්. ඒත් පසුව ලැබුණු පනත් කෙටුම්පත භාෂා තුනින්ම ලැබී දින 4කින් නීතිපති දෙපාර්තමේන්තුවට යවනවා. මේ අනුව මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ පනත් කෙටුම්පත් සම්බන්ධව කටයුතු කිරීමේදී පාර්ලිමේන්තුවේ වගකීතු බලධාරීන් දක්වා ඇති වෙනස්කම් සහිත සැලකිල්ල උදාසීන ක්‍රියාපරිපාටියක්ද විෂම ක්‍රියාපරිපාටියක්ද යන්න මේ අනුව අපේ රටේ ඕනම පුරවැසියෙකුට අවබෝධ කර ගැනීම අපහසු කාර්යයක් වන්නේ නැහැ. දෙමළ භාෂා පරිවර්තකයෙකු නොසිටීම සහ මගේ සෞඛ්‍ය තත්ත්වයක් ගැන කළ ප්‍රකාශයක් මේ වාර්තාවේ සඳහන් වෙනවා එක්තරා නිලධාරියෙකු විසින්. මේ වාර්තාවට අනුව ඒ නිලධාරියා කී බව කියන මගේ සෞඛ්‍ය තත්ත්වය මේ ක්‍රියාපරිපාටිය ප්‍රමාද වීමට කිසිසේත් හේතුවක් නොවෙනවා පමණක් නොව එවැනි අසනීප තත්ත්වයක් ගැන මා ප්‍රකාශ බලව කළ බව කීමද සම්පූර්ණයෙන්ම සත්‍ය නොවන ප්‍රකාශයක් බවද කිව යුතුයි. පාර්ලිමේන්තුවට පළමු වර කියවීම අවසන් වීම සහ භාෂා තුනින්ම මගේ පනත් කෙටුම්පත පනත් කෙටුම්පත් කාර්යාලයට බාර දීම තුළින් මම මගේ වගකීම නිසි ලෙස නිසි කලට හරියාකාරව ඉටු කර තිබෙන බව මේ වාර්තාවේ සඳහන් දිනවකවානු බලන විට හොඳින්ම පැහැදිලි වෙනවා. මේ වගකීම් නිසි ලෙස ඉටු කර තිබියදී මගේ පනත් කෙටුම්පත ඉදිරි කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යැවීම සිදු කිරීම මාස දෙකකට ආසන්න කාලයක් ගත වුණද අනෙක් යෝජනාව ලැබී දින 4ක් ගත වන්නට පෙර නීතිපති දෙපාර්තමේන්තුවට යවනු ලබන්නේ දෙමළ භාෂා පරිවර්තන හිඟය එම පනත් කෙටුම්පතට පමණක් බල නොපාන නිසාද යන්න ප්‍රහේලිකාවක්. අනෙක නීතිපති දෙපාර්තමේන්තුව මගේ පනත් කෙටුම්පත ගැන වාර්තා යවීම සිදු කරන්නේ ආසන්න වශයෙන් මාස 6ක පමණ කාලයක් ප්‍රමාද කරමින්. නීතිපති දෙපාර්තමේන්තුව මගේ පනත් කෙටුම්පතට ප්‍රතිචාර දක්වන්නේ මාස 6ක් ප්‍රමාද කරලා. ඒ එවන්නේ මාස 6කට පසුව ලැබුණු අනෙක් පනත් කෙටුම්පත හා සම්බන්ධ කරමින් දෙකටම එක වාර්තාවක් ලෙසින්. මේ පුදුම සහජ තත්ත්වයක්. මේ අසාධාරණයන් සිදු කිරීම ගැන වගවීමක් තිබිය යුතුයි. වගකීමක් තිබිය යුතුයි. පාර්ලිමේන්තුවේ කටයුතු ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොව මුළු රටේම වැළකීතු පුරවැසියන් අවදියෙන් බලා සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කටයුතු පමණක් නොව පාර්ලිමේන්තුව වෙනුවෙන් හෝ කථානායකතුමා වෙනුවෙන් හෝ විවිධ කාර්යයන් ඉටු කරන බලධාරීන්ද යුක්ති ධර්මයානුව විනිවිද පෙරණ අයුරින් ඒ කටයුතු ඉමහත් පාරිශුද්ධභාවයකින් සිදු කළ යුතුව තිබෙනවා. ඔවුන් කිසිදු බලයකට හෝ බලපෑමකට හෝ වහල් නොවි මෙරටේ ජනතාව පාර්ලිමේන්තුව කෙරෙහි තබා ඇති විශ්වාසයට ද්‍රෝහි නොවි කටයුතු කළ යුතුව තිබෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කමිටු වාර්තාව අනුව අසාධාරණයක් සිදු ඇති බව පැහැදිලිව කමිටුව සඳහන් කර තිබෙනවා. මෙවැනි සිදුවීම් ඉදිරියට වළක්වා ගැනීමට නිසි ක්‍රියාපරිපාටියක් සකස් කිරීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා වෙනත් රටවල ක්‍රියාපරිපාටිකින් ගැන සැලකිල්ල යොමු කිරීම ආදිය ගැන කමිටුව නිර්දේශ කර තිබෙනවා. ඒ සියල්ල ගැන මගේ විරුද්ධත්වයක් නැහැ. එහෙත් කළු සුදුවෙන් සිදුව ඇති මේ අසාධාරණය සිදු කිරීම සඳහා චේතනාන්විතව කටයුතු කළ සහාය දුන් අය හඳුනාගෙන ඔවුන් එල්ලුම්ගත සකස් යැවීමට මම යෝජනා කරන්නේ නැහැ. එවැනි දෑ ඉදිරියේදී සිදුකර පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය බිඳෙන ලෙසින් මෙන්ම යුක්ති ධර්මයට විරුද්ධව කටයුතු සිදු කිරීම වළක්වා ගැනීමට නම් මේ අසාධාරණය සිදු කළ අයවරුන්ට තරාතිරම් නොබලා ඔවුන්ව ලෙහෙසියෙන් නිදහස් වන්නට ඉඩ නොදී ඔවුන් නිසලෙස හඳුනා ගැනීම, ඔවුන්ට යම් අවවාද කිරීමක් හෝ අවම වශයෙන් සිදු කිරීමට ගරු කථානායකතුමන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය මම දැඩි ලෙස අවධාරණය කරනවා. හොදාක් ඔබතුමා හොඳාකාරව දන්නවා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙඳුම්පත් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව පිළිගත් ක්‍රියාපරිපාටියක් අපේ පාර්ලිමේන්තුවට දැනටමත් තිබෙන බව. ඒ ක්‍රියාපරිපාටිය අනුව මේ පනත් කෙඳුම්පත මම ඉදිරිපත් කළේ. ඒ අනුව ඒ ඉදිරිපත් කිරීම අඩුපාඩුවකින් තොරව ඇත්නම් ඉදිරි සිදුව ඇත්නම් ඒ පළමු කියවීමෙන් පසු අමාත්‍යවරයාට පාර්ලිමේන්තුව විසින් යොමු කරනු ලබනවා. ඒ යොමු කිරීම පාර්ලිමේන්තුව වෙනුවෙන් මහලේකම් විසින් 22 ජූලි 2014 දින විෂය භාරගරු අමාත්‍යවරයාට ලේකම් හෝ වෙනත් නිලධාරියෙකුට නොව ඇමතිවරයාට ඍජු අමතර ලිපියක් මගින් යොමු කර තිබෙනවා. පළාත් පාලන පමණක් නොව පළාත් සභා පාර්ලිමේන්තු ඡන්ද විමසීම් සංශෝධන සභාවද මා ඉදිරිපත් කළ පනත් කෙඳුම්පත් තුනම එම දින දාතම ලිපිවලින් විෂය භාර අමාත්‍යවරයාට යොමු කර තිබෙනවා. මම මේ ලිපි තුනේම ඡායා පිටපත් හැන්සාත් ගත කිරීම සඳහා දැන් ඉදිරිපත් කරනවා. මේ සම්බන්ධ වාර්තාවන් පාර්ලිමේන්තු වෙත කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලමින් මා විසින් ගරු ඇමතිවරයා වෙත දෙවරක්ම යවන ලද සිහිපත් කිරීම් ලිපිවල ඡායා පිටපත්ද මා විසින් මේ ගැන කටයුතු කඩිනම් කර ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මහලේකම් වෙත යවන ලද ලිපියේ ඡායා පිටපත්ද සභාගත කිරීම සඳහා ඉදිරිපත් කරනවා. අවසන් වශයෙන් කමිටුව අසාධාරණයක් සිදු වූ ඇති බව නිගමනය කර ඇති හේයින් සහ මේ සඳහා වගවීමක් තිබිය යුතු හේයින් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ගෞරවයට කැළැල් සිදුවන මෙවැනි සිදුවීම වැළැක්වීම සඳහා මෙම අසාධාරණය සිදු කිරීමට මුල් වූ සහ ඊට සහය වූ සියලු දෙනා හඳුනාගෙන මින් මතු එවැනි ක්‍රියාදාමයන්ගෙන් වැළකී සිටීම සඳහා අවම වශයෙන් තරයේ උපදෙස් දීමක් හෝ සිදු කිරීමට මම යෝජනා කර සිටිනවා. අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජන මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව තමන්ට අවශ්‍ය ලෙසින් හසුරුවා ගැනීමට බලපෑම් කිරීමේ ප්‍රයත්නයන් සිදුවමින් පවතින වාතාවරණයක් තුළ ඒ ගැන මෙරටේ ජනතාව අවධානයෙන් බලා සිටින මෙවන් යුගයක පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය, පාර්ලිමේන්තුවේ අභිමානය සහ පාර්ලිමේන්තුවේ බලය හැල්ලු කරන, කැළැල් කරන මෙවැනි ක්‍රියාදාමයන් වගවීමෙන් ගැලවී යාමට කිසිවෙකුට ඉඩ නොදීමට කටයුතු කිරීම තුළිනුයි මෙවැනි ක්‍රියාවන් අනාගතයේදී සිදුවීම වළක්වාගත හැකිවන්නේ යන කරුණ ගරු කථානායකතුමන්ට අවධාරණය කර සිටින්න මම කැමැති. මේ ගැන ගරු කථානායකතුමන්ගේ බැරෑරුම් සැලකිල්ල යොමු කර සූසු ක්‍රියාමාර්ග ගැනීම තුළින් පාර්ලිමේන්තුවේ ගෞරවය, අභිමානය මෙන්ම ස්වාධීනත්වය ආරක්ෂා කර දීමට කටයුතු කරන ලෙසත් පාර්ලිමේන්තුවේම ගෞරවය සහ ගෞරවය, අභිමානය සහ ස්වාධීනත්වය හැල්ලු කර, කැළැල් කර ගැලවී යාමට කිසියෙකුට ඉඩ නොතබන ලෙසත් ගරු කථානායකතුමන්ගේ මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. කර්මන්තෝ ඔබතුමා සඳහන් කරන කාර්ය පිළිවෙල නිලධාරින්ගේ අතපස් වීමක් නම් කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඒකන හොයලබල් අවශ්‍ය කටයුතු කරන්න. ඔව්. දොලත්මන්තෝ ඔබතුමා
නියෝජ්‍ය කථානායකතුමනි මෙතුමාගේ ප්‍රකාශය තුළ ඇතර මම මේ සභාවේ හිටපු නිසා තමයි මම ඊට ඔබට උත්තර දෙන්නේ.
කර්මන්තෝ ඒක විවාදයක්
කරගන්න. නෑ විවාදයක් කරගන්න. මම මෙතනින් නවත්තනවා. එතුමත් නවත්තයි. හැබැයි මම එතුමා කරපු දීර්ඝ විග්‍රහයට මට උත්තර දෙන්න අවස්ථාවක් ලැබිය යුතුයි.
මොකද කර්මන්තෝ මම දැන් වරප්‍රසාද ප්‍රශ්නයක් එතුමා මත කරේ.
ඒක තමයි. මම විවාද කරන්න
මේ අවස්ථාව කරගන්න
එපා. මම ගන්නෑ. මම පුච්චිකාරණ මම කියන්නේ. මේක විශාල වශයෙන් මේක මට උත්තර දෙන්න උදව් ගැටලුවක් වෙන එකයි මම උත්තර දෙන්නේ. මේ පනත අපි ඉදිරිපත් කළා.
අවශ්‍ය නෑ කර්මන්තුමා.
මේක
හොඳයි. ඔව්
තුමාට උත්තර දෙන්න අවසර දුන්නොත් මමත් කතා කරනවා.
හොඳයි
මම කතා කරනවා.
හරි එහෙනම් සියලු දෙනාම
නිශ්ශබ්ද
වෙන්න. ඔව්
අයිට බෝඩ මෙයා තමයි ශේෂාධිකරණය විනිශ්චකාරවරු වරප්‍රසාද කමිටුවේ නියම
කිරුවේ. හරි බොහොම
සතුටුයි.
ඔව් දලතමන්තුමා අවසන් කරන්න.
අර යෝජ කතා නැතුකමනි මේ පනත අපි 2023 දෙසැම්බර් මාසේ අපි සම්මත කරා.
මේක
කිසිම වෙලාවක අපි එහෙම අනීතික ලෙස ඉස්ස කළා නැහැ කියන කාර්ය මේ අවස්ථාව කියන්නේ. තරුණයන්ට අපි අවස්ථාව ලබා දෙන තුරු ඇචරයි ශිරිසු පහක්.
ඔහසතිලත
ගරු පොලිස් පිළිබඳ ඇමතුමා ඉන්න අවස්ථාවේ
අනේ ගරුමන්තෝ මේ අපි මූලික
වැඩේ කරන්නේ ඊයේ මම වැදගත් කාරණා මම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා.
හරි ඉතින් එතුමා ඉන්න තව මේ මූලික වැඩ දෙකක් තුනක් තියෙනවා. ඒක නැත්තම් මේක
මේ කොමිටුව 10
ඔබතුමා දැන් කමිටි ගැන කවුරුත් ඉතල මෙතන කටයුතු කරනවා නම් අපිටත් පහසුයි. ඒ කියන්නේ දැන් මේ අමතර විනාඩි 40ක් වැය කරලා තියෙනවා මේ කාරණා වෙනුවෙන් තාම න්‍යාය පත්‍රය වැඩ නැතුව.
ගරු නියෝජ්‍ය කතානායකතුමා ස්තුතිවන්ත වෙනවා. මියන්මාරයේ පරිගණක අපරාධකරුවන්ගේ ග්‍රහණය සිටින ශ්‍රී ලාංකික තරුණයන් සහ රුසියාවන යුක්‍රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකික සොල්දාදුවන් බේරා ගැනීම පිළිබඳව සවිස්තර වාර්තාවක් සකස් කිරීමට අපට විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා විශාල අනුග්‍රහත්වයක් ලබා දුන්නා. ඒ අනුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසි අලුවතුල මැතිතුමා, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී සුදිත් සන්දේ පෙර මැතිතුමා ඇතුළු අපි මේකට විසඳුම් විකල්ප යෝජනා වලියක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒක ගරු කතානායකතුමාට භාර දීම සඳහා අපි වාර්තා කරනවා අද පාර්ලිමේන්තුවේදී. කරුණා කරලා මේක විදේශ අමාත්‍යාංශයට ලබා දීලා මේ නිගමන ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා විමසා බලන්න කියලා අපි ඉල්ලීම කරන්නේ.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩකටයුතු අද විෂය අංක 1 කරු විපක්ෂ නායකතුමා මේ ප්‍රධාන වැඩ ඉවර කරලා එමු, විනාඩි 2ක් දෙන්න. මහජන ආරක්ෂක මහත්තුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආගමන පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
දෙවෙනිවර කියවම
කවදාද? ආගමන ශ්‍රී ලංකාවට තැනැත්තන් ඇතුළු වීම සහ ශ්‍රී ලංකාවෙන් තැනැත්තන් පිටවීම පාලනය කිරීම සඳහාද, ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන තැනැත්තන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම පාලනය කිරීම සඳහාද, ගමන් ලේඛන නිකුත් කිරීම සඳහාද 351 වන අධිකාරිය වූ ආගාමික හා විගාමික පනත සහ 1971 අංක 53 දරන විදේශ ගමන් බලපත්‍ර විධිමත් කිරීමේ සහ පිටවීමේ අවසර පත්‍ර පනත් ඉවත් කිරීම සඳහාද, ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂාංගික කාරණා සඳහා විධි විධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම් පතකි.
දෙවෙනිවර කියවීම කවදාද?
දෙදිනේ.
අංක 2 සභානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, යෝජිත ව්‍යාපාර සූදානම් බිරෙඩි දර්ශය සඳහා සූදානම් වීමේදී මතුවන ප්‍රායක ගැටලු හා දුෂ්කරතා දේනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තුවේ විශේෂ කාර්යක සභාව යෝජිත ව්‍යාපාර සූදානම් බිරෙඩි දර්ශකය සඳහා සූදානම් වීමේදී මතුවන ප්‍රායක ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු 2024 මාර්තු 22 දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනාවකින් නියම කරන ඇති පරිදි පාර්ලිමේන්තුව වාර්තා කිරීම තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාර වේ එකී කාර්ක සභාවට ලබා දී ඇති කාල සීමාව 2024 ජූලි 22 දින දක්වා දීර්ඝ කළ යුතුය.
සභාවකනද?
ආයි.
අංක 3 සභානායකතුමා.
නෑ, තව එකක් තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ රැස්වීම අද දින විස්රයාමේදී මෙම පාර්ලිමේන්තුව 2024 ජූලි 9 වන අඟහරුවාදා පූර්වභාග 9:30 කල් තැබිය යුතුය.
සභාවකනද?
ආයි.
ගරු අංක 4 සානික්කම් රාසමානිකම් රාජදර මැතිතුමා.
Honorable Deputy Speaker, I present the Colombo Association of Language Skills and Dramatic Art Bill.
යෝජනා විස්තර කරන්න.
Second it.
ඔව්, හර්ෂදීල මත.
ගරු කතානායකතුමා, ඊයේ අපි වැදගත් කාර්යයක් සම්බන්ධයෙන් මෙතන ඉදිරිපත් කරා. 19:90 සුවසැරිය නිලධාරීන්ට පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව පොලිස් ස්ථානයේ තිබිච්ච ඒ සුවසැරිය තබ්බෝ ප්‍රදේශයට ගියහම ඔවුන්ට මේ ගහලා බීපු කට්ටිය, ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමා කිව්වා පුත්තලමේ DIG තුමාට ඒක නිර්දේශ කරලා ඒ පිළිබඳව හොයන්න ඕනේ කියලා. හැබැයි කිසි දෙයක් වෙන්නේ නැහැ. මේ මේ නියෝජ කතානායකතුමනේ, අපි අද කරුවල ගස්වැව ඇම්බියුලන්ස් එක අයින් කරනවා. හරි, ඊට පස්සේ පුත්තලම දිස්ත්‍රික්කෙත් මේ අත් වශයෙන් මේ රජයේ සේවකයන්ට මෙහෙම බීගත්ත මිනිස්සු ගහනකොට ජීවිතයක් බේර ගන්න යන මිනිස්සුන්ට මිනිස්සු එකතු වෙලා තඩි බානවා නම් මරන්න හදනවා නම් මේක කරන්න බෑ. එතකොට 38 දෙනෙක් අපි ඉමර්ජන්සි එකට ගෙනියනවා පුත්තලම් දිස්ත්‍රික්කේ එක දවසකට. එතකොට අපිට පුත්තලම් දිස්ත්‍රික්කෙන් මේක අයින් කරගන්න වුණොත් මෙහෙම 1200 ගානකට ගැටලුවක් වෙනවා. ඒ නිසා මම මේ ඇමතිතුමත් ඉන්න වෙලාවේ මේක කිව්වේ මේ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න. හරි, මොකද දැන් බී වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා කියනවා. හැබැයි ඒක දියාරු වෙච්ච එකක් කියලා තමයි කියන්නේ. මොකද බේලුත් දීලා අවුරුද්දකට කල් දාලා නඩු අහන. දැන් අවුරුද්දකට කල් දාලා කියන්නේ ඉතින් මේකේ කිසිම ඕනකමක් තියෙන බව පේන්නේ
නැහැ.
මේ රටේ මිනිස්සුන්ට 19:90 ගැන යම් කිසි විශ්වාසයක් තියෙනවා. හැබැයි අපේ කට්ටියට මේ තැන් වලට යන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මම නැවතත් ඇමතුමාගෙන් ඉල්ලනවා වහාම මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න.
හොඳයි, ගරු මන්තුමා, ඒ ගැන අවධානය යොමු කරන්න. විපක්ෂ නායකතුමා.
සභානායකතුමා සභානායකතුමා මෙතුමාගේ තවසර ඇතුව මම මේ කරුණු දෙක ඉදිරිපත් කරන්නේ පළමුවෙන්ම සභානායකතුමාගේ අවධානය යොමු කරන්නට කැමැතියි පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණයේ කඩකාමර යලි පවරා ගැනීමේ ප්‍රශ්නය ඇත්තටම නාගරික සංවර්ධන අධිකාරිය මගින් මාසික කුලී පදනම මත හෝ බදු පදනම මත ලබා දී ඇති පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණයේ කඩකාමර 2024/7/15 වෙනි දින වන විට ඒ අධිකාරියට බාර දෙන්නේ කියන නියෝගය ඇවිල්ලා තියෙනවා. දැන් ආරම්භයේදී කඩකාමර 92ක් බෝට්ටු 6ක් පැවතියත් මේ වෙන විට ව්‍යාපාර සිදුවන්නේ කඩකාමර 28ක වැනි සුළු ප්‍රමාණයක. හැබැයි හදිස්සියේම ගරු සභානායකතුමා මේ කඩකාමරවල ඉන්න අයට ඉවත් වෙලා යන්නේ කියලා. මේක විදේශ සමාගමක් එක්ක යම් වැඩසටහනකට යන්නට කටයුතු කරලා තියෙනවා. අපි යෝජනා කරන්නේ පැහැදිලිව මේ කඩකාමරවල ඉන්න මේ 28ක් කඩකාමරවල ඉන්න අයත් එක්ක සාකච්ඡා කරලා ඒ අයටත් අගතියක් සිදු නොවන ආකාරයට ඒ වගේම විදේශ ව්‍යාපෘතියකට ඒකාබද්ධ ව්‍යාපෘතියකට ප්‍රවේශ වෙනවා නම් ඒක ටෙන්ඩර් ක්‍රමවේදය හරහා ප්‍රසම්පාදන ක්‍රමවේදය හරහා විනිවිද භාවෙන් යුක්ත වූ ගනුදෙනුවකට වැඩපිළිවෙලකට රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියකට යන්නේ කියන එකයි අපේ යෝජනාව. ඒ වගේම මම ගරු සභානායකතුමාගේ අවධානය යොමු කරන්නට කැමති විශේෂයෙන්ම 2019 ජනාධිපතිවරණයෙන් පසුව අපේ රටේ ක්‍රියාත්මක වුණු නිවාස වැඩසටහන් විශාල ප්‍රමාණයක් එකවරම නතර කරනු ලැබුවා. ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයකට ඒ නිවාස සදාගන්නට තිබෙන හිඟවාරික ඔක්කොම නතර කරා. 10කට 15කට නෙමෙයි ලක්ෂ ගානකට. මේ මේන් මුළු රටේම මේ නිවාස ව්‍යාපෘතින් ප්‍රතිලාභ ලැබපු උදාගම්මාන උදාකල ගම්මාන නිවාස ව්‍යාපෘතිවල ඒ සියලුම දෙනා ආධාර වැඩසටහන් පවා නතර කරලා දැම්මා. ඉන්දියාවෙන් ලැබුණු ආධාර ටිකවත් බෙදලා දුන්නේ නැහැ. ඒක ඇත්ත වශයෙන්ම මේ සිද්ධ වුණේ දේශපාලන පරිගණීමක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ. විශේෂයෙන්ම මම උතුරු නැගෙනහිර බල ප්‍රදේශයේ සංචාරය කරනකොට බොහොම පැහැදිලිව උතුරු නැගෙනහිර බල ප්‍රදේශයේ ජනතාවකෙත් මේ මැසිවිල්ල ඉහළ මට්ටමකින් තිබෙනවා. මොකද ඉතුරු වාරික ටික නොලැබී නිවෙස් සම්පූර්ණ කරගන්නට බැරුව අතරමං වුණු විශාල ප්‍රමාණයක් උතුරු නැගෙනහිර ඇතුළු අපේ රටේ පළාත් 9ම සිටිනවා. ඒ නිසා විශේෂයෙන්ම මම රජයේ අවධානය යොමු කරන්නට කැමතියි. දැන් ඊයේත් පරිපූර්ණක ඇස්තමේන්තු අනුමත කරගත්තා. සමාවෙන් පරිපූර්ණක නෙවෙයි මේ එක සබ්ජෙක්ට් එකකට වෙන් කළ තිබුණු ඒවා මාරු කරගත්තා. ඉතින් ඔය මුදලවත් යොදවලා මේ හිග වාරික ටික ලබා දීලා මේ ගෙවල් හදාගෙන ආපු මිනිස්සුන්ට පුද්ගලයන්ට අපේම රටේ පොදු ජනතාවට ඒ වාරික ටික නිකුත් කරන්න ලබා දෙන්න කොහොම වුණත් මේ වසර අවසානයේ වෙනකොට අපි අනිවාර්යෙන්ම ඒ කඩාකප්පල් කරපු වැඩසටහන ගෝඨාභය රාජපක්ෂ රජේ විසින් කඩාකප්පල් කරපු වැඩසටහන පළාත් 9ම උතුරු නැගෙනහිර බල ප්‍රදේශ ඇතුළුව පළාත් 9ම ඒ වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා. අවසාන කාරණාව ගරු අමාත්‍යතුමනි ගරු සභානායකතුමනි මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි. අන්තර්ජාලය ප්‍රචලිත වීමට සමගාමීව වසර 2000න් පසු තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය සීග්‍රෙන් දියුණු වන්නට පටන් ගන්න තිබෙනවා. ඔබතුමත් දන්නවා මේ 3G 4G 5G වැනි තාක්ෂණ යොදාගත් සුහුරු දුරකථන ස්මාර්ට්ෆෝන් භාවිතය ජනප්‍රිය වීමට පටන් අරගෙන ලොව පුරාම සෑම රටක්ම සීග්‍ර ඩිජිටල් පරිවර්තනයකට යොමු වෙනවා. මේ හරහා තාක්ෂණය වගේම ආර්ථිකයත් ඩිජිටල් කරණයකට ලක් වෙලා එහි ප්‍රතිඵලයක් හැටියට ඩිජිටල් තාක්ෂණ යොදාගත් ඉල්ලුම මත පදනම් වේදිකා ඔන් ඩිමාන්ඩ් ප්ලට්ෆෝම්ස් මගින් රැකියා සහ රැකියා ආකෘති නිර්මාණය වෙලා තිබෙනවා. මේ හරහා බිහිවුණු ඩිජිටල් ආර්ථික ප්‍රවේශය COVID-19 වසංගතය ජය ගැනීමේ අභියෝගවලට මුහුණ දීමට ප්‍රයෝජන වුණු අතර ඩිජිටල් ආර්ථිකයට ප්‍රවේශ වීම වඩාත් වේගවත් වුණා. දැන් සභානායකතුමනි මෙහි ප්‍රතිඵලයක් හැටියට විවිධ මාර්ගගත වේදිකා ඔන්ලයින් ප්ලට්ෆෝම්ස් සහ මාර්ගගත ගනුදෙනු ඔන්ලයින් පේමන්ට්ස් මත පදනම්ව භාණ්ඩ වෙළඳාම වගේම සේවා සැපයීම ඉතා සීග්‍රෙන් ප්‍රචලිත වෙලා තිබෙනවා. ජාත්‍යන්තරව මේක හඳුන්වන්නේ ගිග් ආර්ථිකය, ගිග් ඉකොනොමික නමින්. ඒලගේ මේ ශේෂයට සම්බන්ධ ශ්‍රම බලකාය ගිග් වර්ක්ෆෝස්, ගිග් ශ්‍රම බලකාය හැටියට හඳුන්වනවා. පාරිභෝගික පහසුව සහ මිල තරඟකාරීත්වය වගේම සේවා ගුණාත්මක භාවය මත පදනම්ව සාර්ථකව ක්‍රියාත්මක වන මෙම සේවාවන් වලට පූර්ණකාලීන සේවකයන් වෙනුවට අර්ධකාලීන හෝ ස්වාධීන කොන්ත්‍රාත් සේවා සැපයුම්කරුවන් වශයෙන් සේවකයන් බඳවා ගැනීමට මෙම සේවා සැපයන්න් මුල් සිටම යොමු වුණා. බොහෝ විට යම් කොටසකට තම ප්‍රධාන රැකියාවට අමතරව මාර්ගගත වේදිකා මත පදනම්ව ක්‍රියාත්මක වන විවිධ ප්‍රවාහන සේවා, කුලී රථ, යතුරු පැදි, තිරීරෝධ රථ, ලොරි රථ යනාදී, එවැගේම අධ්‍යාපන සේවා, වෙනත් ඩිජිටල් සේවා සැපීම මගින් වඩාත් පහසුවෙන් අමතර ආදායම් උත්පාදනය කර ගැනීමට අවස්ථාව වගේම යම් කොටසක් ප්‍රධාන රැකියාව වශයෙන්ද මේ ශ්‍රේෂ්ඨිය මෙලා තිබෙනවා. විශේෂයෙන්ම COVID-19 වසංගතය නිසා රැකියා අහිමි වුණු අවුරුදු 18-30 අතර තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් තම සුපුරුදු රැකියාවට නැවත නොයා මාර්ගගත සේවා සැපීමට ස්ථිරව යොමු වෙලා තිබෙනවා. මෙම පරිවර්තන ඉතාමත්ම හොඳ ප්‍රවණතාවයක් වුවත් සේවකයන්ගේ ආරක්ෂාව සහ සේවක අයිතිවාසිකම් උල්ලංඝනය වන ලෙස ස්ථිර සේවකින් නොවන ස්වාධීන කොන්ත්‍රාත් සේවා සැපයුම්කරුවන් වශයෙන් සේවකයන් බඳවා ගැනීම මෙම ගිග් ආර්ථිකයේ ප්‍රධාන දුර්වලතාවයක් වශයෙන් හඳුනාගෙන තිබෙනවා. මේ තත්ත්වය මගහරවා ගැනීමට ලෝකයේ දියුණු රටවල් අදාළ කම්කරු නීති වෙනස් කිරීමට වහවහ ක්‍රියාත්මක වෙලා තිබෙනවා. කෙසේ වුවත් ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල අදාළ කම්කරු නීති රීති වෙනස් කිරීම ප්‍රමාද වීම නිසා සේවා සපයන ආයතන විසින් ජාත්‍යන්තර යහපත් භාවිතයේ නොසලකා හරිමින් වැඩි ලාභ උදෙසා අර්ධකාලීන හෝ ස්වාධීන කොන්ත්‍රාත්තු සේවා සපයීම් කරන වශයෙන් සේවකයන් බඳවා ගැනීම සිදු කරන අතර සේවකින්ගේ ආරක්ෂාව සහ සේවක අයිතිවාසිකම් නොසලකා හැරීමට කටයුතු කරන බව පේනවා. මේ තත්ත්වය දීර්ඝකාලීනව රටට ඉතාමත්ම අහිතකර ලෙස බලපානවා. මෙවැනි අවිධිමත් ක්ෂේත්‍රවල සේවය කරන අයට ජීවිතයේ සැඳෑ සමයේදී කිසිම මූල්‍ය ශක්තියක් නොමැතිව අසරණ භාවයට පත් වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කුලී රථ රියදුරන් සහ බෙදා හැරීමේ රියදුරන් මේ නිසා වඩාත් බරපතල බලපෑමට ලක් වෙලා තිබෙනවා. දැනට කාර් රථ, වෑන් රථ, ලොරි රථ, තිරෝද රථ සහ යතුරු පැදි සේවාවල යෙදෙන කුලී රථ රියදුරන් අවිධිමත් සේවා සපයන්නන් ලෙස සැලකෙනවා. ඔවුන් ස්වාධීන කොන්ත්‍රාත්තු සේවා සැපයුම්කරුවන් වශයෙන් සලකන අතර ඔවුන්ට කම්කරු නීති යටතේ අවශ්‍ය ආරක්ෂාව නොලැබෙන අතර ඔවුන් කිසිදු විශ්‍රාම වැටුපක් හෝ පාරිතෝෂික දීමනාවක් ලබා දීමේ ක්‍රමවේදයට යටත් වෙන්නේ නැහැ. ඔවුන්ට විශේෂ රක්ෂණ ආවරණයකුත් නැහැ. මෙවන් තත්ත්වයක් තුළ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සියලුම උබ කුලී රථ රියදුරන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයකට දායකත්වයේ සැපීම සිදු කළ යුතු බවට ඌබ සමාගමට නියෝග කරලා තිබෙනවා. මේක ආදර්ශයට අරගෙන සිංගප්පූරුවත් 2024 වසරේ මුල සිට ගිග් ශ්‍රම බලකායද විශ්‍රාම වැටුප් හිමිවිය යුතු කණ්ඩායමක් වශයෙන් නිර්වචනය කර අදාළ කම්කරු නීති හඳුන්වලා දීලා තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවෙත් ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන කිහිපයක් විසින් මාර්ගගත වේදිකා හරහා සපයන කුලී රථ සහ බෙදා හැරීමේ ජාල පවත්වාගෙන යන අතර එම ආයතනවලට සේවා සපයන සියලුම කාර් රථ, වෑන් රථ, ලොරි රථ, ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සේවාවල යෙදෙන කුලී රථ රියදුරන් සියලු දෙනාම සේවක අයිතිවාසිකම් හිමි දායක විශ්‍රාම වැටු හිමිකම් ලැබිය යුතු බව අපි නිර්වචනය කරන්නට පියවර ගන්නට ඕන. කුලී රථ රියදුරන්ට පමණක් නොව ගිග් ආර්ථිකය තුළ නිර්මාණය වන අනිකුත් සෑම ක්ෂේත්‍රයකම මාර්ගගත වේදිකා සහ සේවා සපයනන්ගේ රැකියාවල සේවා අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට ඔවුනට විශ්‍රාම වැටුප් හිමිකම් පාරිතෝෂික දීමනාවක් ලැබෙන ලෙස සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට දෙපාර්ශ්වය විසින්ම දායකත්වය දැක්වීම අනිවාර්ය කිරීමට වගේ සේවා දායකයාටත් වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම සේවයක් ලබා දීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා විශේෂ නියාමන අධිකාරියක් පිහිටවන්නේ කියලා මම ගරු සභානායකතුමාට යෝජනා කරමින් මහා බ්‍රිතාන්‍යයට මේ ගිග් ආර්ථිකයේ ගිග් ශ්‍රම බලකායට යම්කිසි විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබා දෙන්නට, සමාජ ආරක්ෂණ ක්‍රමයක් ලබා දෙන්නට පුළුවන් නම් ඒ අනුගමනය කරමින් සිංගප්පූරුවට මේ සමාජ ආරක්ෂණ ක්‍රමය ලබා දෙන්නට පුළුවන් නම් අපේ රටේ කම්කරු නීතිය සංශෝධනය කරලා ගිග් ආර්ථිකයේ ගිග් ශ්‍රම බලකායටත් විශේෂම ලක්ෂ ගණනක් ඉන්නවා, ඒ අයටත් යම් කිසි වැඩ පිළිවෙලක් යොදවන්නේ කියලා මම බොහොම ගෞරවයෙන් සභානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
බොහොම ස්තුතියි සභානායකතුමා. විමල් විරුවන්තුමා මොකද?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු සභාපති සභානායකතුමාගේ අවධානය යොමු කරනවා. අද ශ්‍රී ලංකාවට ඉතාම පැය කිහිපයකට පමණක් රැඳී සිටීම සඳහා ඉන්දියානු විදේශ අමාත්‍ය ජයසංකර් මෙන්නන් මහත්මයා ලංකාවට පැමිණෙනවා. අපට දැනගන්න තියෙන ආකාරයට එතුමා මේ පැමිණෙන්නේ අපේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට විසින් සිදු කිරීමට නියමිතව තිබූ අර විශේෂ හැඳුනුම්පත ඇතුළුව, ඒ කියන්නේ බයෝදත් ජීවදත්ත සියල්ල ඇතුළත් විශේෂ හැඳුනුම්පත පිළිබඳ ඒ කොන්ත්‍රාත්තුව ඇතුළුව, ඒ වගේම අදානි මහත්මයාට අදාළ විදුලි බල ව්‍යාපෘති රැසකුත් ඇතුළුව ව්‍යාපෘති 10ක් හෝ 12ක් වැනි ප්‍රමාණයක් පිළිබඳව ශ්‍රී ලංකාවට බලකොට එකගතාවය ඇතිකර ගැනීම සඳහා. ඉතින් මෙවැනි ඒකේ ඊළඟ දිගුවක් හැටියට අගෝස්තු මාසෙදී ඉන්ද්‍රීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිංහ මෝඩි මහත්මයා ලංකාවට පැමිණෙන බවත් අපට දැනගැනීමට තිබෙනවා. ඉතින් කරුණා කරලා අපි හිතනවා මේ සභාවට දැනගැනීමට යුක්තිසහගත අයිතියක් තියෙනවා. ඉන්දියේ විදේශ අමාත්‍ය ජයසංකර් මෙනන් මහත්මයා පැය කිහිපයකට ලංකාවට ඇවිල්ලා මොනවටද ඒ පැය කිහිපයට එන්නේ? ඇවිල්ලා මේ මොනවද ඒ ව්‍යාපෘති 10 12 එමගින් ඒ ව්‍යාපෘති 10 12 බලකොට ඉටු කර ගැනීමට දරණ ප්‍රයත්නය පිළිබඳව අපට ලැබී තිබෙන තොරතුරු සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවයෙන් මොකද්ද මේ සභාවට අනාවරණය කරන්න කියන එක දැනගැනීමට කැමතියි.
හොඳයි, බොහොම සිතේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා මතු කරලද 1-2 ප්‍රශ්න 2 නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට අදාළ වෙන්නේ. ඒට යොමු කළ ඒකට පිළිතුරක් ලබා දෙන්නම්. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය ස්මාර්ට්ෆෝන් පිළිබඳ මේ සාමාන්‍ය ගිග් ඉකොනොමි එක ගැන. ඒක කම්කරු අමාත්‍යාංශයට අදාළ වෙන්නේ, අදාළ කම්කරු නීති සංශෝධනය කරන්න මම ඒකට යොමු කරන්නම්. ඊළඟට ගරු විමල් විරන්සමන්තුමා මතු කළ ප්‍රශ්නය ඉන්දීය විදේශ ඇමතිවරයා පැමිණීම සහ අනාගතයේදී ඉන්දීය අගමැතිවරයා පැමිණීම නිමිති කරුණු සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී මට යමක් කියන්න මම තොරතුරු දන්නේ නැති නිසා විදේශ අමාත්‍යාංශයට යොමු කළා. මම බලන්න අද දවස තුලදී ඒකට පිළිතුරක් දෙන්න විදේශ අමාත්‍යාංශය හරහා.
හොඳයි. විමල් විරන්සන්ත.
ගරු සභානායකතුමනි, එතන තියෙන බරපතල කාරණේ ඒ මට තියෙන තොරතුරු අනුව ඒ ව්‍යාපෘති 10 හෝ 12 අතර තියෙන හැඳුනුම්පත සම්බන්ධ ප්‍රශ්නේ. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතුව තිබිය යුතු දත්ත සියලුම දත්ත ඉන්දියානු සමාගමක් අතට යනවා එහෙම වුණොත්. ඒක විතරක් නෙමෙයි බරපතල. මම මේ කියන්නේ දැන් මේ අපි ආර්ථික වශයෙන් එක්තරා ආකාරයක අර්බුදයකට ඇදවැටලා ඉන්න වෙලාවේ අසල්වැසියා මේ රටට තදබල ලෙස බලපෑම් කොට අපේ බෙල්ල මිරිකලා එවැනි ව්‍යාපෘති ඉටු කර ගැනීමට මේ බලපෑම් සහගත මෙහෙයුමක් දරනවා නම් ඒක ඉතාම අයුක්ති සහගතයි. එහෙනම් බා ඔබතුමා කියු පරිදි විදේශ ඇමතිතුමාගෙන් මේ පිළිබඳව ඊළඟ පාර්ලිමේන්තු සතියේ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තුතියි.
ඇඳුම්පත් සම්බන්ධයෙන්
ඇමතිතුමාටත්
මම ඒක යොමු කරන්නම් පිළිතුරක් සපයන්න.
ස්තුති නියෝජකතම විනාඩියයි ගන්නේ. මේ සභානායකතුමා ඉන්න හින්දා මේ අපේ නායකතුමා අහපු නාගරික සංවර්ධන අධිකාරියටම අදාළ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම සභාපතිතුමා ඇමතුමනි, දැන් මේ මෙතන තියෙන මේ ෆ්ලෝටින් මාකට් එක ඉස්සරහ තියෙනවා, ඔබතුමාත් දන්නවා, කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැරියට මේ මැනින් මාකට් එක. දැන් ඒ මැනින් මාකට් එක අරගෙන ගියා පෑලියගොඩට අරන් ගිහිල්ලා තිබෙනවා. එතකොට මේ මැනින් මාකට් එක අද වෙනකොට නාගරික සංවර්ධන අධිකාරිය විසින් යම් පෞද්ගලික පුද්ගලෙක්ට ලබා දීලා තිබෙනවා ඒකේ පාකින් කරන්න, ඒ කියන්නේ වාහන රථ ගාලක් කරන්න. එතකොට දැන් ඒ වාහන රථ ගාල කරන්න ලබා දීලා තිබෙන්නේ කිසිම ටෙන්ඩර් පරිපාටියක් නැතුව යම් සම්බන්ධයක් උඩ. එතකොට දැන් ඒකේ තියෙන ඊළඟ දේ තමයි ඒ මැනින් මාකට් එකේ ඇතුළේ ඇමතිතුමා තියෙනවා විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය පාලන කාලයේ තුල තිබුණු පෞරාණික ගල් වගයක් තිබෙනවා පොළවේ හිටවල. ඒ එක ගලක් වටිනාකම වෙළඳපොලේ රුපියල් 700යි. ඒ රුපියල් 700 වටිනාකම ගල් තියෙනවා 150,000ක් තියෙනවා මේ මැනින් මාකට් එකේ ඇතුලේ. අද වෙනකොට ඒ 700ක වටිනාකම තියෙන ගල් රුපියල් 145ට අර වාහන රතගාලය ගත්ත පුද්ගලයාට මා නාගරික සංවර්ධන අධිකාරිය ලබා දීලා තිබෙනවා. ඉතින් මම හිතනවා මේක ඉතාම මහා දවල් මේ වෙන ජනතාවගේ මුදල් මේ අවභාවිතා කරනවා මේක අපිට තේරෙන්නේ නැහැ. ඒ හින්දා ඔබතුමාට මම යොමු කරනවා මේ පිළිබඳ වහාම බලලා ක්‍රියා කරන්න කියලා. බොහොම සුදුසුයි.
හොඳයි කරුණාකර. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම එකත් නාගරික සංවර්ධන අමාත්‍යංශයට යොමු කරනවා. ඊට අමතරව මම ඉල්ලීමක් කළා විනාඩි කිහිපයක් දෙන්නයි කියලා. විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය සහ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයත් සමග මෙහි අනද්දෙන තනතුරු ධාරීන් සම්බන්ධව තිබෙන තත්ත්වය පැහැදිලි කරලා දෙන්න. අධ්‍යාපන අමාත්‍යංශයේ පත්වීම් බලධාරියා වෙත අනද්දෙන කාර්යමණ්ඩල අනුමත සේකු සංඛ්‍යාව 16,080ක් ඉන්නවා. ඒ වගේ මම කලින් අද මෙතන පිළිතුරු දෙනකොට කිව්වා ඔක්කොම තියෙන මුළු සංඛ්‍යාව 37,000 පමණ. මේවා බඳවා ගැනීම පරිපාටි සහ උසසීම් පරිපාටි තියෙනවා. ඒවා අනද්දෙන ඒකබද්ධ සේවාව තියෙනවා, ඒකබද්ධ සේවා නොවන තියෙනවා. ඒ අනුව තමයි යන්නේ. ඊළඟට බඳවා ගැනීම සහ උසස්වීම් පරිපාටිය පිළිබඳව විශේෂයෙන්ම පුරප්පාඩු වෙච්ච සේවා සහායක, සනීපාරක්ෂක, කාර්ය සහායක, පාසල් ආරක්ෂක තනතුරු සම්පූර්ණ කරන්න කටයුතු කළා තිනවා. තනතුරු 727ක් පුරවන්න කටයුතු කළා තිනවා. ඒ තනතුරු සංඛ්‍යාව ලබා දීලා තිනවා. සේවා සහායක 131ක්, කාර්ය සහායක 1368ක්, පාසල් ආරක්ෂක 227ක් එක්ක එකතුව 726ක්. සහකාර නේවාසිකාගාර පාලක පාලිකා ඒ සඳහාත් අනුමැතිය ඉල්ලුම්පත් කැඳවලා ගැසට් නිවේදන 24/3/7 වෙනි දින පළ කරලා තියෙනවා. පරිපාටි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. පුස්තකාල සේවක මේ සම්බන්ධයෙන් නව ලකුණු පරිපාටියක් අනුව ඉදිරියේ කටයුතු කරන්න නියමිතයි. මොකද 2019 දුන පත්වීම් සම්බන්ධයෙන් රාජසභා කොමිෂන් සභාවේ වෙනස් මතයක් තියෙනවා. ඊළඟට අනිකුත් උසස්සීම් නියමිත පරිදි කරන්න මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. ස්ථානමාරු අනුයුක්ත කිරීම වාර්ෂික ස්ථානමාරුයි මණ්ඩල ක්‍රියාත්මක වෙනවා. ඒවා වෙබ් අඩවිය සඳහන් කළා තිනවා. වාර්ෂික නවන ස්ථානමාරුයින් සහ අනුයුක්ත කිරීම අමාත්‍යංශයෙන් කරනවා. ජාතික පාසල්වල පළාත් පාසල්වල පළාත් සභා මගින් කරනවා. කාර්යක්ෂමතා කඩින් විභාග ප්‍රාථමික ශිල්පීය නවන 23/5/17 පවත්වලා තිනවා. ප්‍රාථමික අර්ධ ශිල්පීය කාර්යක්ෂමතා කඩින් විභාගයේ 24/2/27/28 දිනවල පවත්වලා තිනවා. ක්‍රීඩා පුහුණුකරු මෙයාගේ කාර්යක්ෂමතා කඩින් විභාගයේ පවත්වලා තිනවා. 24/6/6 ප්‍රතිඵල නිකුත් කළා තියෙනවා. ඒ අනුව ඒ 2019 පත්වීම් ලැබූ මේ අයගේ ඒ කාර්යක්ෂමතා කඩින් විභාගයේ ප්‍රතිඵල අනුව ඒ අවශ්‍ය කටයුතු ක්‍රියාමාර්ගය අරගෙන යනවා. තනතුරු නාම සංශෝධනය. දැන් කලින් තිබිච්ච තනතුරු නාම සේවා සහායක කියන එක දැනට අනුමත තනතුරු නාමය සංශෝධිත නව තනතුරු නාමය කාර්ය සහායක PL එක, සේවා සහායක රසායනාගාර, රසායනාගාර සහායක, සේවා සහායක පුස්තකාල, පුස්තකාල සහායක, සේවා සහායක තාක්ෂණ පීඨ, තාක්ෂණ පීඨ සහායක, සේවා සහායක ආරක්ෂක, පාසල් ආරක්ෂක, සේවා සහායක ගිලන්හල් සේවක, ගිලන්හල් සේව සහායක, සේවා සහායක වැඩපළ සේවක, වැඩපළ සහායක හැටියට නාම වෙනස් කළා තිනවා. ඒ තනතුරට අගතියක් නොවන ආකාරයට. ඊළඟට ඌන සේවා උපාධිධාරී අපිට තියෙන තොරතුරු අනුව හඳුනාගත්ත ඌන සේවා උපාධිධාරීන් ඉන්නවා 284ක්. එතකොට මේ ඇයට අතිරේකව වේදම් වෙනවා රුපියල් මිලියන 71.8ක්. මේ කරුණ ඇතුළු සේවා අවස්ථාවේ අනුව මේ අය පාලන සහකාර තනතුරු 396ක් සඳහා යෝජනා කළා. ඒ යෝජනා යවලා තිනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට. ඒ වගේ අදහස් සැලකිල්ලට අරගෙන ඉදිරි කටයුතු කරන්න. ලට අන්තර්ග්‍රහණ ගැටලු මේවා පළාත් සභාවලින් අතර වෙන්නේ. පළාත් සභා දෙකක් අතර අන්තර්ග්‍රහණය තියෙනවා. එක පළාත් රාජ්‍ය සේවකෙන් නිදහස් කරනවා, අනිත් එකෙන් ගන්න ඕනේ. ඒක තමයි සාමාන්‍යයෙන් පළාත් සභා පීඨ උපදවසේ ඉඳලා තිබෙනා වූ කාර්යපටිපාටි. වාරාන්තර නිවාඩු. වාරාන්තර නිවාඩු කාලවලදී පහත් දැක්වා ඇති සේවකින්ට පමණක් ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි වාරාන්තර නිවාඩු ලබා දීමට හැකියාව තියෙනවා. රසායනාගාර සහකාර, ක්‍රීඩා පුහුණුකරු, රසායනාගාර සහායක, පුස්තකාල සහායක සහ තාක්ෂණ පීඨ සහායක. අද උදේත් ඔය ගැන ප්‍රශ්නයක් ඇහුවා. විභාග රාජකාරී විභාග කොමසාරිස්ට දැනුම් දීලා තිනවා අනද්දේන සේවකින්ගෙන් ලබා ගන්න කියලා. අතිකාල දීමනා. අතිකලා දීමනා යෙදවීම සම්බන්ධයෙන් උත් විශේෂම ආරක්කමේ තනතුරු ධාරින්ගේ ආරක්කනමේ දීමනාව සම්බන්ධයෙන් කටයුතු කළ 24/5 දෙවනිදා උපදෙස් දීලා තිනවා සියලුම පීඨාධිපතිවරුන්ට කරන්න අවශ්‍ය දේ කුමක්ද කියන එක. පරිවාස කාලය තුළ පසුවන සේවකීන් වෙනත් සමාන්තර තනතුරුට පත් කිරීම මත සේවය ස්ථිර කිරීමේදී කාලය ගන්න කිරීමේ ගැටලු නිරාකරණය කරගන්න දැනට කටයුතු කළා තියෙනවා. ආයතන කටයුතු 2022-24 කාලය තුළ ඉටු කරන ලද ආයතන රාජකාරී මේ ආකාරයට. පරිවාස කාලයේ සම්පූර්ණ කළ සේවයේ ස්ථිර කිරීම 2214. ශ්‍රේණිගත උසස්සීම් 1971. විශ්‍රාම ගැනීම 471. සේවයෙන් මුදා හැරීම 101. කාර්යක්ෂමතා කඩයිම් සහන ලබා දීම 1750. නවපත්වීම් 726. කාර්යක්ෂමතා කඩයිම් ප්‍රතිඵල නිකුත් කිරීම නැවත 5400ක් නැවත සේ පිටුල තිනොත් 18 දෙනෙක්. නව තනතුරු අනුමත කර ගැනීම සඳහා අදාළ ආංශ වෙත යොමු කළ තියෙනවා. පළාත් රාජ්‍ය සේවය හා මධ්‍යම රජයේ ආයතන සඳහා බඳවා ගැනීම දැනට නවත්තලා තියෙන නිසා ඒ සඳහා විකල්ප යෝජනා ක්‍රම කළා තියෙනවා. ඊළඟට යම් යම් ගැටලු තියෙනවා නම් අනධ්‍යයන සේවකින්ගේ අමාත්‍යංශයෙන් ජාතික පාසල විසඳලා තිනවා. හැබැයි අපි මතක තියාගන්න ඕනේ එක්තරා වකවානුවක එක දිස්ත්‍රික්කයෙන් දුන්න මුළු ලංකාවටම පත්තින 3000 අනධ්‍යයන. දැන් මේ 3000ම ඒ දිස්ත්‍රික්කයට එන්න හදන පත්තින් දීමේ ප්‍රශ්නේ තියෙන්නේ. හරි 3000ක් කොහමද එක දිස්ත්‍රික්කයකට යන්නේ? ඉතින් ඒක අපෙන් ප්‍රශ්න කළ වැඩක් නැහැ. ඔව් ඒක පුරප්පාඩු වෙන හැටියට තමයි දෙන්න තියෙන්නේ. සීළු දෙනාම ගිහිල්ලා හිටන් කුරුණෑගල දිස්ත්‍රික්කයට දාන්න බෑනේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම අරගෙන මම දැක්ක පුවත්පත් නිවේදනයක් තියෙනවා අමාත්‍යංශයට දැනුම් දීලා තියෙනවා අනධ්‍යයන සේවකයෝ ලෙඩ වෙනවයි කියලා 23-27 සඳුදා අඟහරුවාද ලැබෙන සුමාන. මේ පොසොන් පොයත් එක්ක ඉන්න නිවාඩුවෙන් පස්සේ 22-24-25. ඉතින් අපි ඉල්ලීමක් කළා සියලුම පළාත් කලාප මගින් විදුහල්පතිතුරු දැනුවත් කරන්නයි කියලා. යුද්ධය දිනුට අවුරුදු 28ක් තිස්සේ යුද්ධය අවසාන භාගය වෙනකොට දෙමාපිය තමයි පාසල් ආරක්ෂා කළේ. දෙමාපිය තමයි පාසල් පිරිසිදු කළේ. ආදි ශිෂ්‍යෝ සම්බන්ධ වුණා. ඉතින් විශාල ශ්‍රම බලකායක් එතන තියෙනවා. ඉතින් ඒ නිසා ওই දවස් දෙකේ අසනීප වෙන අය අසනීප වෙන්න ඇරලා අපිට නවත්තන්න බෑනේ. ඒ වෙනුවට දෙමාපියෝ ආදි ශිෂ්‍යෝ පාසල් සංගම් සමිතිය එකතු වෙලා පාසල් වල ආරක්ෂාව හදාගෙන ඒ ටික කරන්නයි කියලා උපදෙස් දීලා තිනවා. ඒ නිසා මම පැහැදිලිව කියනවා එවැනි වෘත්තීය ක්‍රියාමාර්ග නිසා පාසල් අධ්‍යාපනයේ දරුවෝ 141 අධ්‍යාපනය අඩාල කරන්න බෑ. ඒක මතක තියාගන්න ඕනේ. මෙතන මුදල් ප්‍රශ්නයක් නැහැ. මම විසඳපු ප්‍රශ්න ටික දැන් කිව්වා. මේක රැල්ලකට ගිහිල්ලා ඉස්සරහට මැතිවරණයක් කරන නිසා විවිධ දේශපාලන අවශ්‍යතාවයන් මුදුන් පමනවා ගන්න ලෙඩ වෙනවනම් ඒ සම්බන්ධයෙන් විකල්ප ක්‍රියාමාර්ගය ගන්න අපි උපදෙස් දීලා තියෙනවා. මේ අනාධ්‍යයන සේවකයන් සම්බන්ධයෙන් ඒ සමන් ඉල්ලීමක් කරනවා. ඒගොල්ලන්ගේ ප්‍රායෝගික ගැටලු තියෙනවා පළාත් බලධාරීන් සමග විසඳ ගන්න. ඒ සඳහා අවශ්‍ය උපදෙස් පළාත් බලධාරීන්ට දීලා
තියෙනවා.
අපි විසඳපු ප්‍රශ්න ටික මම දැන් අද මේ සභාවේ කියෙව්වා. ඉතින් ඒවා ටික ගැන කරුණාකරලා අවධානය යොමු කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරනවා. මේ දරුවන්ගේ අධ්‍යාපනයට වැදගත් වෙන්නේ පාසලේ වෙන ක්‍රියාමාර්ග ටික. ඒවට බාධා කරන්න අපිට පුළුවන් කමක් නැහැ කියන එක මෙතෙන්දි
කියනවා.
යෝජනාතුමා රීති ප්‍රශ්නය මගේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් කීප වතාවක් මගේ නම සඳහන් කරා. කරුණාකරලා ඔබතුමා තම ගෞරවයෙන් කියන්නේ මොකද මාත් මහජන නියෝජිතේ මේ මටත් මම එහෙම නිකරුණේ කතා කරලා නැකිටලා මේ සභාවට කරදර කරලා නැහැ කවදාක්වත්. මේ කාරණේ දැන් ප්‍රවෘත්ති වල පළ වුණාම මට විශාල අගතියක් එන නිසා මට විනාඩි මම මේ කතාව අවසන් කරගන්න විනාඩි 3ක් 4ක් දැන් මම මේක අවසන් කරනවා. මම එහෙම මේ සභාවට එහෙම වාදයක් වෙලා නැහැ අපි කවදාක්වත්. ගරු නියෝජක තනතුමනි දැන් තරුණ නියෝජනය සම්බන්ධයෙන් දිගින් දිගටම කතා කරා. දැන් වාර්තාවක් ලැබුණා කියන කාරණේ සමයි මම අනුමත මේ කිව්වේ. හැබැයි ඔය කියන කාරණේ සම්බන්ධයෙන් ඔය කියන කමිටුවක් තිබ්බනම් මේ පනත අපි පාර්ලිමේන්තුවේ සම්මත කළාත් ඉවරයි. පාර්ලිමේන්තුවේ සම්මත කරලද තරුණ කෝටාව සම්බන්ධයෙන් කොහොමද තව වார்த்தාවක් ආවේ කියන ප්‍රශ්න තියෙනවා. ඊළඟ කාරණේ ඔය කියන වார்த்தාවක් තිබුණා නම් මම ඔය වார்த்தාව සකසන කණ්ඩායම මාව කැඳවන්න ඕනේ. මාව අද වෙනකන් කැඳෙව්වෙත් නැහැ. මම දන්නෙත් නැහැ. ඒ නිසා මට විශාල ගැටලුවක් තියෙනවා. මොකද සමාජයට යන්නේ ඔබතුමා දන්නවා පළාත් පාලන මැතිවරණය පවත්වන්න පටන් ගත්ත වෙලාවේ ඔය පුද්ගලික පනත් සම්බන්ධයෙන් තරුණ කෝටක සම්බන්ධයෙන් මට බැන්නා මොකද්ද මේ මම ඡන්දෙ කල් දාන්න යනවා කියලා. ඉතින් ඒ නිසා මම කියන්නේ ඉතමත් වැරදි කතාවක් මේ තරුණයන්ට අපි කෝටක ලබා දීලා තිනවා නීතිය වෙලා තිනවා. ඇයි මෙහෙම මේ විදියට මේ ප්‍රවීණ මන්ත්‍රීවරයෙක් හැසිරෙන කියන කාරණේ තියෙනවා. ඊළඟ කාරණේ කිරියල්ල මහත්මයා මට කියනවා මේ විනිශ්චයකරු මෙහෙට ගේන්න උත්සාහ කරගලා ඊයේ මුළු පාර්ලිමේන්තුවම කිව්වේ ශේෂාධිකරණේ ගැටලුවක් තියෙනවා කියලා. ඉතින් මට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සම්බන්ධයෙන් තියෙන වරප්‍රසාද ප්‍රශ්නයක් එක්ක තමයි වරප්‍රසාද කමිටුවට ඕනම පුද්ගලෙක් මේ රටේ ගේන්න පුළුවන්. අග්‍රමිශ්‍රකාරයෙකුත් ගෙනාවා. ඉතින් ඒ දේ ඉෂ්ට කරේ දැන් ඔය අධිකරු ජනාධිපතිතුමාගේ ඊයේ ප්‍රකාශයේ සම්බන්ධ පෙරේද ප්‍රකාශයේ සම්බන්ධයෙන් නොයෙකුත් මත බල කරනවා. එතුමා මේ බුද්ධහගමට එතුමා කියන්නේ ඔය විදිහට ප්‍රකාශ කරන්න ගියොත් ওই විදිහට තීන්දුව දෙන්න ගියොත් පිරිවෙන්නුත් වහන්න වෙනවා කියලා එතුමා කියන්නේ. දැන් ඔබතුමා හොඳට දන්න දැන් මම මේ වරප්‍රසාද කමිටු ගෙන ආපු එක විනිශ්චකාර වෙත සූර්යසේන විනිශ්චකාරතුමා. එතුමාට අයිති තියෙන ඕනම ආගමක් අදහන්න. එතුමා බොන ගෙන් වෙලා තිනවා අපි එහෙම මිනිසු කියනවා නමට ප්‍රශ්නයක් නැහැ. අද එක එක කණ්ඩායම් එක එක ආගම් ඒ කණ්ඩායම් වලට යන ඔය ගැටලුවක් නැහැ. ඒක ඒගොල්ලන්ගේ අයිතියක්. නමුත් මම කියන්නේ දැන් මේ පාර්ලිමේන්තුව ඊයේ ඔක්කොම කතා කරලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මෙතන ගැටලුවක් තියෙනවා කියලා අපි නීත්‍යානුකූල ක්‍රමවේද තුල තමයි මම ඒ වරප්‍රසාද කමිටුවට ගේන්නේ කියලා ඉල්ලුවේ. කරුණාකරලා මේ හුදකලාව ප්‍රකාශ කරන්න එපා කියන කාර්යය තමයි මට කියන්න තියෙන්නේ.
හොඳයි බොහොම ස්තුතියි.